SBS Audio is supported by advertising.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
මේ වසර අප මව්බිම ශ්‍රී ලංකාවට මැතිවරණ වසරක් වගට දැන් ඔබ හොඳින්ම දන්නවා. ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතයි. මේ වෙනකොට දිනවකවානුත් තීරණය කළ හමාරයි ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් ඔක්තෝබර් 16 නොවැම්බර් 17 අතර කාල සීමාවකදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් පවත්වන්නට නියමිතයි. ඒ අතරතුරේදී විවිධ කතාබහ ඇති වෙනවා මහමැතිවරණයක් ඊට කලින් පැවැත්වේවිද කියලා. අපි අපගේ දේශපාලනික වැඩසටහන්වලදී ලාංකීය දේශපාලනික පුවත් විමසුමේදී මේ සම්බන්ධව නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් කළා. මේ කාරණය මූලික කරගෙන මේ වෙනකොට අපි දකිනවා ලංකාවේ යම් ප්‍රවණතාවක් ඇතිවෙමින් යනවා. අලුත් දේශපාලන පක්ෂ බිහිවීම, අලුත් සංධාන බිහිවීම, විශේෂයෙන්ම පවතින තනි දේශපාලන පක්ෂ වශයෙන් පැවතුණු දේශපාලන පක්ෂ තවත් කණ්ඩායම් එකතු කරගෙන සංධානගත වීම අපි බොහෝ ලෙසින් දකින කාලවකවානුවක්. මේක මේ හැම කෙනාගේම ඉදිරි ඉලක්කය ජනාධිපතිවරණය, ඊට පස්සේ එළමෙන මහමැතිවරණය. දැන් අපි දකිනවා පසුගිය කාලවකවානුවේදී තනි පක්ෂයක් විදිහට ක්‍රියාකාරී දේශපාලනයට අලුතෙන්ම බිහිවුණු ව්‍යවසායකයෙක් විදිහට, ව්‍යාපාරිකයෙක් විදිහට කටයුතු කරපු, ඒ වගේම ලංකාවේ ජනමාධ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක් යම් විශේෂිත වෙනස් ආකාරයක ගමනක් යන්නට උත්සාහ කරනවා. දැන් ඔහු මෙල්බර්න් වලට ඇවිල්ලා ඉන්නේ. මෙල්බර්න් වලහි අපේ ශ්‍රී ලාංකික ජනප්‍රජාව හමු වෙලා ඔවුන් සමග ඔහුගේ මේ නව ගමන පිළිබඳව සංවාදයක් දෙන්න. ඒ අතරවාරයේදී තමයි SBS සිංහල සේවය අපි ඔහුට ආරාධනා කළේ අපේ මැදිරියට එන්න. දිලිත් ජයවීර කිව්වහම මං හිතන්නේ මම විශේෂ හඳුන්වා දීම අනවශ්‍යයි. දිලිත් ආරම්භ කළා පසුගිය වසරේදී මව්බිම ජනතා පක්ෂය. දැන් මේ වෙනකොට තවත් පිරිස් එකතු කරගෙන සර්ව ජන බලය එකමුතුව පිහිටුවාගෙන මේ නව ගමනක ආරම්භය සනිටුහන් කළ හමාරයි. අපි දකින ලංකාවේ විවිධ ජන හමු පවත්වමින් ඔහුගේ මේ අලුත් නව ගමන පිළිබඳව යම් යම් දේශන පවත්වමින් ඔහු යනවා මේ ගමන පිළිබඳව පැහැදිලි කරමින්. අපිටත් තියෙනවා යම් යම් කරුණු කාරණා කිහිපයක් පැහැදිලි කරගන්න. මොකක්ද මේ ආරම්භ කරපු ගමන සහ ඔබගේ කන්සෙප්ට් නව සංකල්ප ටිකක් මෙතෙක්කල් ලාංකීය දේශපාලනයේ පැත්තෙන් අපිට ඇහුණු සංකල්පවලට වඩා ටිකක් වෙනස්. මොකක්ද මේ අලුත් ගමන කියලාත් අපිත් පැහැදිලි කරගන්න තමයි මේ සාකච්ඡාව අපි ආරම්භ කළේ. දිලිත් අපේ වැඩසටහනට බොහොම සාදරයෙන් පිළිගන්නවා.
බොහොම සතුටුයි දිලුක්ෂේ මේ වැඩසටහනට සහභාගී වීමට ලැබීම ගැන.
හොඳයි දිලිත්, දැන් අපි දන්නවා මම අර කලින් කිව්වාගේ ජනාධිපතිවරණයක් එන්නේ. දැන් මේ වෙනකන් ලංකාවේ තිබිච්ච ප්‍රධාන පක්ෂ මේ වෙනකොටත් සඳහන බවට පත් වෙලා හමාරයි. නමුත් ඔබ පක්ෂයක් ආරම්භ කරනවා. ඒ පක්ෂය දැන් ඔබ ප්‍රවර්ධනය කරගෙන යනවා. මේ වෙනකොට තව අලුත් පිරිසුත් මං අර කලින් කිව්වාගේ සර්ව ජන බලය විදිහට ඔබ එකමුතුවක් හදාගෙන ඉන්නවා. නමුත් ඔබ තනි පක්ෂයක් පිහිටුවීම සහ එහි සමාරම්භකයා බවට පත්වීමම තුලම තියෙනවා ඉදිරි ජනාධිපතිවරණ යම් ඉලක්කයක්. නැත්නම් ඔබට පුළුවන් ප්‍රධාන පක්ෂයකට සම්බන්ධ වෙලා ඔබේ තියෙන සම්බන්ධකමුත් එක්ක ප්‍රධාන පක්ෂයකට සම්බන්ධ වෙලා අතුලට යන්න, ඒ කියන්නේ පාර්ලිමේන්තුවට යන්න. නමුත් ඔබ එහෙම නෙමෙයි කළේ. අලුත් පක්ෂයක් පිහිටුවා ඔබේ නායකත්වයෙන්. එතකොට මේ ගමන ඔබ ජනාධිපතිවරණයම ඉලක්ක කරගත්තක්ද? මොකක්ද මේ
දෙලුක්ෂි? එක මේ විදිහට විස්තර කරොත් පැහැදිලි වෙයි. මම දේශපාලනට අවතීර්ණ වෙන්නේ මේ හදිසියේ. මගේ ජීවිතේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ දේශපාලනට එන්නට. ඔබ දන්නවා මම වක්‍රව දේශපාලනයේ විවිධ පක්ෂවලට, විවිධ පුද්ගලයන්ට, විවිධ අවස්ථාවලදී උදව් කරා. ඒ හැම වෙලාවෙම උදව් කරේ බොහොම සද්භාවයෙන්, අවංකව, මොකක් හරි රටට වැඩක් වෙයි කියලා හිතලා. නමුත් අවසානයේදී මම උදව් කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති කරවන්නට. ඔහු ජනාධිපති කරවීම අපේ ලොකු අපේක්ෂා ගොඩක් තිබුණා. ලංකාවට අහිමි වුණු ඒ අපි බලාපොරොත්තු වුණු ඒ ශ්‍රී ලංකාව බිහි කරගන්නට පුළුවන් වෙයි කියලා ඔහුත් එක්ක එකතු වෙලා. නමුත් ඔහු ඉතාම අවාසනාවන්ත විදිහට හා අනපේක්ෂිත විදිහට අපිව බොහොමත්ම කනස්සල්ලට පත්වෙන ආකාරයෙන් ඔහුගේ තනතුරත් හරදාලා යනවා. එතකොට අපි දැන් කල්පනා කරා අපි මොකද්ද කරන්නට ඕන? මින් ඉදිරියට තවත් පුද්ගලයෙකුට හෝ දේශපාලන පක්ෂයකට උදව් කරලා ලංකාවේ දේශපාලනය නිවැරදි දිශානතියකට ගන්නට උත්සාහ කරනවද? එහෙම නැත්නම් අපි තැන් තැන්වල කතා කර කර ඉන්නේ නැතුව අපිම යමක් කරනවද කියලා. ඉතින් විශාල කණ්ඩායමකට, විශේෂයෙන්ම තරුණයෝ, අපි මෙත කලින් අරමුණ සංවිධානයේ හැටියට ලංකාව පුරා ව්‍යවසායකත්ව සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට මේ තාරුණ්‍යත් එක්ක කටයුතු කරා. මේ අරමුණ සංවිධානයත් එක්ක විශේෂයෙන්ම අරමුණ සංවිධානයේ පසුපස සිටි ශ්‍රී ලාංකික ව්‍යවසායක ප්‍රජාව අපින් කර ඉල්ලීම, එතකොට ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වුණේ දිලිත් දේශපාලනට එන්නට ඕන කියලා. ඉතින් මම තීරණය කරා, මගේ පැත්තෙන් මම හිතන එක විශාල කැපකිරීමක්, මං ඒ කැපකිරීම කරන්නට. ඒ නිසා තමයි මම දේශපාලනට ආවේ මව්බිම් ජනතා පක්ෂය හැටියට. නමුත් ඔබගේ ප්‍රශ්නය මේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනමද එන ප්‍රශ්නයට උත්තර දෙන්නට ඕන. මේ විදිහට ජනාධිපතිවරණය පළමුවෙන් ආවොත් ඒට මුහුණ දීමත් අපේ එක අපේක්ෂාවක්. නමුත් ශ්‍රී ලංකාවට අහිමි වුණු වැදගත් දේශපාලනික ප්‍රවේශය බිහි වෙන්නේ වෙන විදිහකට. අපිට අවශ්‍යයි ලංකාවේ දැන් සියලුම සාම්ප්‍රදායික දේශපාලනික පක්ෂ ඉතාම සාම්ප්‍රදායික දේශපාලනික ගමනක ඉන්නේ. නමුත් ලෝකය ඉතා වේගෙන් ඉදිරියට යනවා. අපි තවම අර තුන්වෙනි ලෝකයේ, සමහර තුන්වෙනි පන්තියේ දේශපාලනය කරමින් තමයි මේ පාරම්පරික දේශපාලන පක්ෂ අදටත් ඉන්නේ. ඔවුන්ගේ වැඩපිළිවෙල, ඔවුන්ගේ ඒ ආඛ්‍යානීය සාකච්ඡාව, හැසිරීම සියල්ලම හරිම සාම්ප්‍රදායිකයි. මේන් ඔබට යන්නට ඕන කියලා තමයි අපි මොබි ජනතා පක්ෂය ආරම්භ කරේ. නමුදු රුක්ෂේ ජනාධිපතිවරණය නම් එන්නේ එයටත් සූදානම්.
එන එන විදිහට ගහවලු අස්සා වගේ.
හරියට හරි.
හොඳයි, දැන් ඇත්තටම දැන් ලංකාව ගත්තොත් එහෙම දෙලිත් අපි දන්නවා මේ දකුණු ආසියාතික කලාපයේ සාක්ෂරතාවය අතින් ඉහළම සිටින රටක්. නමුත් දේශපාලනිකව ගත්තොත් දේශපාලනික සාක්ෂරතාවය හරි අමුතුයි ලංකාවේ. කොච්චර හොරු හොරු කිව්වත් හොරුන්ටම ඡන්දෙ දෙන, එසේත් අපිට වංචා දූෂණ ගැන කොච්චර කතා කළත් පූර්ව මැතිවරණ කාලවලදී ඒගොල්ලන්ටම ගිහින් ඡන්දෙ දෙන, අවසානයේදී ජනතාවටම දෝෂාරෝපණය කරන, ජනතාව පත් කරපු අය තමයි මේ ඉන්නේ කියලා ඒ වගේ අමුතු කියවීමක් තියෙන දේශපාලනික රටාවක් ලංකාවේ තියෙන්නේ. ඔබ කියවාගෙන ඉන්නේ කොහොමද ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ දේශපාලනික ජන විඥානය?
නෑ දිලුක්ෂ, ලංකාවේ ඇත්තටම ඔබ කිව්වා වගේ සාක්ෂරතාවය අතින් ඉහළම තියෙන රටක්. ඒ වගේම අපේ ශ්‍රේෂ්ඨ සભ્યත්වයක දරුවෝ හැටියට අපිට ලොකු විඥානයක් තියෙන රටක්. ඒ ඔක්කොම මැද මේ දේශපාලනයේදී විතරක් අයි කොහොමද ඒ සාක්ෂරතාවය අඩු වුණ කියන ප්‍රශ්නය තමයි මං හිතන්නේ ඔබ අහන්නේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඒක ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවයට වඩා දේශපාලනඥයා විසින් මේ දේශපාලනයට ඇඳා ගන්න ඡන්ද දායකයා හැමදාම නොමග ගෙනිච්චා. ඔබ හොඳ උදාහරණයක් ගත්තා. හැමදාම හොරු හොරු කියනවා, නමුත් මේ හොරුන්ටම ඡන්ද දෙනවා. ඒකට හේතුව ජනතාවට හොරාගෙන් හොරා නොවන කෙනා වෙන් කරගන්න බැරි තත්ත්වෙට මේ රටේ දේශපාලනේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කියන දේශපාලන සාක්ෂරතාවය වැඩි වෙන නැරටිව් එකක්. මම පාවිච්චි කරන වචනේ ආඛ්‍යානය, ඒ කියන්නේ අපේ දේශපාලන නැරටිව් එක වෙනස් කරගන්නට ඕන ලංකාවේ. ඒ නැරටිව් එක වෙනස් වුණාම මං හිතන්නේ දේශපාලන සංවාදයේ මීට වැඩි ඉහළ මට්ටමකට එයි. ඒ සංවාදයේ ඉහළ මට්ටමකට ගෙනිහිල්ල තමයි මේ ජනතාව සහභාගී කරවා ගන්නට වෙන්නේ ඉහළ සාක්ෂරතාවයකින් යුත් දේශපාලනයක් සඳහා. ඒකේ වගකීම අර අහිංසක ඡන්දදායකයටම ආපහු දානවනේ. මේ ඕගොල්ලම තමයි ඡන්ද දාලා ඉවල තියෙන්නේ කියලා. හැබැයි ඒක අසාධාරණ චෝදනාවක්. මොකද හේතුව හරි ඒක තමයි. ඉතින් මේ ඉන්න අය එහෙමම නම් ඔවුන්ගෙන් අතරින් විකල්පයක්ම නම් හොයාගන්නේ ජනතාවටත් වැඩි විකල්ප නැහැ. ජනතාව එයින් අතරින් කවුරු හරි තෝරාගෙන ඡන්දය දෙනවා. අනිත් අතින් දේශපාලනඥයා කිසිවිටක උත්සාහ කරන්නේ නැහැ මේ ජනතාව ඒ සාක්ෂරතාවෙන් උඩට ගන්නට. ඉතින් උඩට ගන්නට උත්සාහ නොකරන පරිසරයක් තුළ ජනතාව අතරමං වෙනවා. පහළ මට්ටමේ ප්‍රලාප, ඒ වගේ අර සාම්ප්‍රදායික සටන් පාඨ, ඒ වස්සේ ජනතාව හිර කළ තියලා අපිට බෑ ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නට ඊට වැඩිය හොඳ පිළිතුරක්. අපි බලාපොරොත්තු වෙනවා මොබි ජනතා පක්ෂයට සහ දැන් අපි එකතු වෙලා ඉන්න සර්ව ජන බලය එකමුතුවත් මේ සාම්ප්‍රදායික තත්වයෙන් මේක උඩට ගන්නට.
ඔව්, දැන් අපි බැලුවොත් එහෙම ඔබගේ මේ දර්ශනය මොකක්ද බාරන් යන්න උත්සාහ කරන්න කියලා ව්‍යවසායකත්වය කියන එකට ඔබ මුල් තැන දෙනවා. එතකොට මේ ව්‍යවසායකයා නිර්මාණය කිරීමේ ජන මනස ඇති කරලීමේ උත්සාහයක ඔබ යන්නේ ඇයි? ඇයි ඔබ එතන තෝරගත්තේ?
නෑ ඒක ඇත්තටම අපේ මුඛ්‍ය පරමාර්ථය හා සටන් පාඨයක් කිව්වොත් හරි. නමුත් ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන්නේ දිල් රුක්ෂි ව්‍යවසායකයින් ගොඩනගන රාජ්‍යයක් පමණක්ම නෙමෙයි. මම මේක පැහැදිලි කරන්නට ඉතාම කෙටියෙන් නිරුක්ෂි. ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන්නේ රාජ්‍යයේ, ඒ කියන්නේ ස්ටේට් එකේ මනස, ස්ටේට් එකේ මනස ව්‍යවසායකත්වමය තත්වයක්. ඒ කියන්නේ ඔන්ටර්ප්‍රනියල් ස්ටේට්. එතකොට ඒ රටේ ඉන්න ව්‍යවසායකයන් සංවර්ධනය කිරීමත් ඒකේ ප්‍රමුඛ කාර්යභාරයක් තමයි. හැබැයි රජය, ඒ කියන්නේ රාජ්‍ය තීරණ තීන්දුව ගන්නේ ව්‍යවසායකත්වයක් වගේ. අන්න ඒක තමයි අපි මේ නිර්මාණය කරන ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පයේ ඇත්තටම දර්ශනය. එතකොට යම් ව්‍යවසායකෙක් ව්‍යවසායකත්වයෙන් කටයුතු කරනවා නම් එවැනි මනසක් ඇති රජයක් බිහි කරන්නට ඕනයි කියන එකයි අපේ යෝජනාව. එයින් අදහස් වෙන්නේ රජය නිර්මාණශීලී වෙන්නට ඕන, රජය අවදානම් ගැනීමට සූදානම් වෙන්නට ඕන, රජය ප්‍රගතිශීලී වෙන්නට ඕන, රජය කඩිනම් වෙන්නට ඕන. අන්න ඒක තමයි මේ රාජ්‍යයේ මනස. දැන් අපිට තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. දැන් ඔබ මේ දියුණු ජීවත් වෙන රට අපි ගත්තොත්, ඕස්ට්‍රේලියාව ගත්තොත්, ඇත්තටම මේක තාර්කිකව විග්‍රහ කරොත් මේ ව්‍යවසායකත්ව රාජ්‍යයක්. ඒ කියන්නේ ස්ටේට් එක ඔන්ටර්ප්‍රනියල්. අපිට නැත්තේ ඔන්ටර්ප්‍රනියල් ස්ටේට් එකක්.
ඔව්, ඇත්තටම දැන් මේ ඔබ කියනවා මේ ඉදිරි ඔන්ටර්ප්‍රනියල් ස්ටේට් එකක්, එහෙමත් නැත්නම් ව්‍යවසායකත්ව මනසක් ජනතාව තුළ ඇති කරන්න ඕන කියලා. දැන් නමුත් දැන් තියෙන ලංකාවේ තියෙන ආර්ථික ව්‍යුහය අනුව මේක ලොකු අභියෝගයක්. මොකද ලංකාවම ගිල්ලා ඉන්න ලොකු ආර්ථික අවපාතයක. එතකොට ජනමනස මේ ව්‍යවසායකත්වයට හදනවට වඩා යම් කිසි කෙනෙක් කියන්න පුළුවන් මේ මිනිසුගේ මූලික ප්‍රශ්න ටික විසඳන්න ඕනේ ඉස්සෙල්ලාම. දැන් මේ වගේ අමුතු කන්සෙප්ට් එකක් අරන් අවිල පුළුවන්ද ජනතාවගේ ඡන්දාකර්ෂණය දිනාගන්න කියලා? ඔබට මොකද හිතෙන්නේ?
ඔව්, ඒක අභියෝගාත්මකයි දිරුක්ෂි. ඒක අභියෝගාත්මකයි. හැබැයි ඒ අභියෝගය අපි බාර ගන්නට ඕන. එහෙම නැත්නම් අපි රටක් හැටියට ඉදිරියට යන්නේ නැහැ. අපි ඇත්තටම දිරුක්ෂි මේ රට එන්න පුළුවන් අන්තිම අගාධයේ පතුලටම වැටිලා තියෙන්නේ. මෙතනින් එහාට මෙවැනි සංකල්පයක් නැති, දර්ශනයක් නැති තත්වයක් තුල රටක් ඉස්සරහට ගෙනියන්න උත්සාහ කරොත් මං හිතන්නේ මේක කවදාකවත් විසඳෙයි කියලා. අපි අමාරුවෙන් හරි උත්සාහ කරන්නට ඕන. එක පැත්තකින් රාජ්‍යයේ මනස ව්‍යවසායකත්ව මනසක් බවට පත් කිරීම, අනිත් පැත්ත ජන මනස ව්‍යවසායකත්වය, එහෙම නැත්නම් නිර්මාණශීලීත්වය තුල විසඳුම් සෙවීමට පුළුවන් ජන මනසක් හැදීමට. ඍක්ෂි අර ඔයා කිව්ව කතාව මේ අර මිනිස්සුගේ අනිත් ප්‍රශ්න විසඳන්න. ඇත්තටම ඔය කියන ප්‍රශ්න බහුතරයක් ආර්ථිකයි, ඉතුරු ටික එක්තරා විදිහකට ආධ්‍යාත්මික කියන්න පුළුවන්. ඒ කියන්නේ මිනිසුන්ට දැනෙන විදිය, හැඟීම්, මේ ඔක්කොම පාලනය වන සංකල්පයක් තුළ පමණයි මිනිසුන්ට සතුටින් ඉන්නට පුළුවන්. අපි අපේ තේමාව කරගෙන තියෙන සතුටු දයක්, සතුටු ජාතියක් නිර්මාණය කරන්නට ඒ සඳහා අවශ්‍ය ආර්ථික හයිය මිනිසුන්ට දෙන්න නම් මේ ව්‍යවසායකත්ව මනසට ජනයාගෙන එන්නටම ඕන. මොකද මම සංඛ්‍යා ලේඛන වලින් ගත්තොත් දිරුක්ෂි ලංකාවේ ආණ්ඩුව රසාවල් දීලා තියෙන 1.5 මිලියන් වලට 2.6කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික ව්‍යවසායකින් රැකියාවල් දීලා තිනවා ලංකාවේ දැනටත්. එතකොට ඉතුරු ඉන්න වැඩිහිටි ජනගහනය ජීවත් වෙන්නේ රජයේ ආදායමකින් තොරව. අපි සමහර විට ඔබ කියන්නට පුළුවන් සමෘද්ධි සහන ආධාරය වගේව දෙනවා නේද කියලා. නමුත් ඒක ඉතාම පොඩි ගණනක්, සොච්චමක්, 2500ක වගේ ගාණක්. ඒ මිනිස්සු ඔක්කොම ජීවත් වෙන්නේ තමන්ගේ ආත්ම ශක්තිය, ආත්ම ධෛර්යයෙන් තමයි. ඉතින් දැන් මේගොල්ලෝ අපිට ඕන උඩට ගන්න මිසක් තවවලට දාන්න නෙමෙයි.
දැන් ඒ සැලැස්ම මොකද්ද ඔබේ?
නෑ, සැලැස්ම ඇත්තටම අපේ හරි සැලැස්ම අපි ජනතාව අතට ගෙනීමට උත්සාහ කරනවා. අපි දැන්ටමත් කියලා තියෙන විදිහට මේ ජූනි මාසේ 27 වෙනිදා අපේ ෆස්ට් කට් කියලා එකට අපි කියන්නේ අපේ වැඩපිළිවෙලේ ෆස්ට් කට් එක අපි 27 වෙනිදා ජනතාව අතට දෙනවා. මේක කට්ස් තුනකින් එන්නේ, ෆස්ට් කට්, සෙකන්ඩ් කට් ඇන් ද ෆයිනල් කට්. එතකොට ඡන්දයට කලින් අපි අතර ජනතාවගේ අතරපත් කරන අපේ අන්තිම වැඩපිළිවෙල, ඒක උපාය මාර්ගික වැඩපිළිවෙලක්. ලංකාවේ ඔබ දන්නවා මෙච්චර කල් හැම පක්ෂයක්ම ඡන්දයට කලින් දුන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයක්. අපි කියන්නේ අපි ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඔබට කියපු දින වකවානු සහිත උපාය මාර්ගික වැඩපිළිවෙලක් ජනතාවට දෙනවා. ඒ දෙන්නේ හරියටම ජනතාවට ඒක කියවල තීරණයක් ගන්නට. වැඩපිළිවෙල ගැන සමස්තය තුළ මේක ප්‍රකාශයක් කරොත් කොයි වගේ වැඩක්ද කියලා අපි විශ්වාස කරනවා. මිලියන 22ක් වන ජනතාව අභිප්‍රේරණය කළ යුතුමයි, මෝටිවේට් කළ යුතුමයි, ඔවුන් ඍණ මානසිකත්වයෙන් ධන මානසිකත්වයට ගත යුතුමයි. මොකද හේතුව ඕනම රටක දියුණුව පවතින්නේ ඒ අනිකුත් අජීවී සම්පත් මත නෙමෙයි, මේ සජීවී මානව ප්‍රාග්ධනය මත. මානව ප්‍රාග්ධනය අභිප්‍රේරණය නොවන ජන සමාජයක් ඉදිරියට යන්නේ නැහැ. ඉතින් අපි ගොඩක් උත්සාහ කරන්නේ ජනතාව අභිප්‍රේරණය කරගන්නා වැඩපිළිවෙලක් තුළ ව්‍යවසායකත්ව මනසකින් කටයුතු කරමින් කොහොමද පෞද්ගලිකංශයත් රාජ්‍යංශයත් මීට වැඩියේ ඉස්සරහට යන වේගවත් වැඩපිළිවෙලක්. ඒ සඳහා අවශ්‍ය ඒ ශේෂ්ත්‍රවල සිදුව යුතු වෙනස්කම් මොනවද, ඒ වෙනස්කම් සිදුවෙන්නේ මොන උපායමාර්ගික අපේක්ෂාවක් ඉටු කර ගැනීමද, එන්නේ ඒක වෙන දිනවකවානු මොනවද, මේ සියල්ල අපි එකින් එක එකින් එක මේ උපායමාර්ගික වැඩපිළිවෙල තුළ ජනතාවට ඉදිරිපත් කරනවා.
ඔව්, දැන් එතකොට ඒ කියන්නේ දැන් ඒ වැඩපිළිවෙල තුල තියෙනවාද යම් කිසි ජාතිකත්ව සංකල්පයක්?
ඔව්, ඒකට හේතුව දිල්රුක්ෂි, මේ මම කලින් කිව්ව ජනතා අභිප්‍රේරණය කිරීම සඳහා ජනතාව අභිප්‍රේරණය කරන්නට බෑ, මොටිවේට් කරන්නට බෑ. ආයතනයක් ගත්තත්, රටක් ගත්තත්, පවුලක් ගත්තත්, ඒට අයිති සංස්කෘතිය වෙන්කොට නොගෙන අපි ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙනස් වෙන්නේ, හෝ ශ්‍රී ලංකාව නේපාලෙන් වෙනස් වෙන්නේ, හෝ එංගලන්තයෙන් වෙනස් වෙන්නේ, හෝ ඔස්ට්‍රේලියාවෙන් වෙනස් වෙන්නේ අපේ රටේ සભ્યත්වය මතම පමණයි. දැන් ඔස්ට්‍රේලියාවට ඔස්ට්‍රේලියන් සભ્યත්වයක් තියෙනවා. ඉතිහාසයේ කෙටි වුණත් ඔවුන්ට සංස්කෘතියක් තියෙනවා. ඒකට කියන්නේ ප්‍රමුඛ සංස්කෘතිය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංස්කෘතිය අපි හඳුනාගෙන තියෙන විදිහටම ජාති වර්ග ભેදයකින් තොරව සිංහල බෞද්ධ සංස්කෘතිය. සිංහල බෞද්ධ කියන්නේ සිංහලයාගේ සංස්කෘතියවත් බෞද්ධයාගේ සංස්කෘතියවත් නෙමෙයි, මේ මත බිහිවුණු සભ્યත්වය. එය තමයි අපි කියන්නේ ජනතාව අපි වෙන්කොට ගන්න, අනෙකුත් ජාතීන්ගේ වෙන්කොට ගන්නට අපිට තියෙන එකම දේ. මොකද නැත්තම් අපි අනිත් රටවල් එක්ක සමාන වෙනවනේ, එහෙම වෙන්නේ නැහැ. ඉතින් එතකොට අත්‍යවශ්‍යයි අපේ සભ્યත්වය අපි හඳුනා ගනිමින්, අගය කරමින්, ඒ තුළ ජාති ભેදයකින් තොරව, ආගම් ભેදයකින් තොරව, සිංහල බෞද්ධ වේවා, සිංහල කතෝලික වේවා, සිංහල ක්‍රිස්තියානි වේවා, එහෙමත් නැත්තම් මුස්ලිම් ඉස්ලාම් වේවා, හින්දු ද්‍රවිඩ හින්දු වේවා, මේ සියලු දෙනාට පොදුවේ පිළිගත හැකි, අපි ඔක්කොටම ආදරණීය එකමුතු ජාතිකත්වයක් කරා ගෙනියන්නට නම් ලංකාවේ ප්‍රමුඛ සભ્યත්වය අපි සියලු දෙනා පිළිගත යුතුයි. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ව්‍යවසායගත රාජ්‍යයක් බිහි කිරීමට නම් රටේ ප්‍රමුඛ සભ્યත්වය එහි කොටසක් කළ ගත යුතුමයි.
ඔව්, දැන් එතනදී මේ ඒ ජාතිකත්වය ඔබ කියනවා සාමූහිකත්වයෙන් යුතු අරන් යන්න ඕනේ කියලා. අපි ඒක තවදුරටත් ගැඹුරට ගියොත් එහෙම ලංකාවේ තියෙන විවිධ සංස්කෘති සහ භාෂායේ ඒ ප්‍රශ්න ගැටලු අවුරුදු දශක ගණනාවක් තිස්සේ එන ප්‍රශ්නත් එක්ක ඒක ටිකක් අභියෝගාත්මක තැනක තියෙන, කියන්නේ රටක ඩෙන්ටිටි එක කොතනද තියෙන්නේ කියලා. දැන් ඔස්ට්‍රේලියාවේ නම් අපි දන්නවා බහු සංස්කෘතිකත්වය කියන එක තමයි ප්‍රවර්ධනය කරන්නේ, ප්‍රමෝට් කරන්නේ. උදාහරණයක් විදිහට කැමති වුණත් අකමැති වුණත් ඉන්දියාව ප්‍රමෝට් කරන්නේ හින්දුයිසම් එක, මෝඩිත් එක. දැන් ලංකාව සිංහල බෞද්ධ කියන සංස්කෘතිය උඩට ගන්නේ නැතුව යන්නත් අමාරුයි. මොකද රාජ්‍යයෙන්ම බෞද්ධාගම ආරක්ෂා කරන්න ඕනේ කියන වාක්‍යයක් එතන තියෙනවා අපේ ව්‍යවස්ථාවේ. දැන් එහෙම ගත්තහම දැන් රටේ තියෙන දශක ගණනාවක් තිස්සේ එන ජනවාර්ගික ප්‍රශ්නත් එක්ක ඔය කියන ජාතිකවාදී සංකල්පය කොහොමද ඔබගේ ඒක චිත්‍රය, ඔබ චිත්‍රය අඳින්නේ කොහොමද?
දිලුක්ෂේ, ඒක ඇත්තටම තවත් අභියෝගාත්මක තත්වයක්. ලංකාවේ මෙතෙක් මම හිතන්නේ නැහැ දේශපාලනඥයින් නිවැරදිව නිර්වචනය කරා කියලා මොකද්ද මේ ජාතිකත්වය කියන්නේ කියලා. සමහර වෙලාවට ඒකයි මේ ජාතිකත්වය ජාතිවාදයේ වශයෙන් වරද්ද ගන්නෙ. ජාතිවාදය කියන්නේ තමන් වෙනත් ජාතියකට වැඩිය ඉහළින් ඉන්න ශ්‍රේෂ්ඨ ජාතියක් බව හිතමින් අනෙකුත් ජාතීන් තලාපෙලා දමා කටයුතු කිරීමට. නමුත් ජාතිකත්වය කියන්නේ ඒ රටේ ප්‍රමුඛ සංස්කෘති හඳුනා ගනිමින් ඒ තුළ සියලු ජනයා එකතු කරන්න ගන්න උත්සාහයක්. එතකොට ඔබ කියන පරිදිම දිලෘක්ෂි, දැන් ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික සભ્યත්වයක් ඇති වෙන්නේ ඔස්ට්‍රේලියාවේ මේ කෙටි ඉතිහාසය තුළ ඔස්ට්‍රේලියාව ගොඩනැගුණු ආකාරය නිසා. ඒක නිසා තමයි ඔස්ට්‍රේලියානු සભ્યත්වය මේ විදිහට ගොඩනැගිලා තියෙන්නේ. ලංකාවේ සભ්‍යත්වය ගොඩනැගිලා තියෙන්නේ අවුරුදු දහස් ගණනක් තිස්සේ ආපු මේ සිංහල වාර්ගික එකතු වීම, කියන්නේ ඒක මේ රටට ඇවිල්ලා ඒකට ඊට පස්සේ බුද්ධ දර්ශනය බෞද්ධ ආගම හැටියට මුසු වීමෙන් ඇතිවෙච්ච සංස්කෘතිය. හැබැයි නිරක්ෂේ වැදගත් කාරණයක් තියෙනවා. දැන් අපි ගත්තොත් ඔස්ට්‍රේලියාව පවා ප්‍රමුඛ සભ્યත්වය ඔබ කියන බහු සංස්කෘතික සભ્યත්වය කතෝලික ක්‍රිස්තියානි පසුබිමකින් තමයි මේක පටන් ගෙන තියෙන්නේ මේ රට.
රටේ ආගම ක්‍රිස්තියානි.
ඔව්, රටේ ආගම ක්‍රිස්තියානි. ඒක පිළිගන්නවනේ දිලෘක්ෂි. එතකොට රටේ ආගම, ඒ කියන්නේ මේ රටේ ප්‍රමුඛ සංස්කෘතියට බලපෑමක් කරලා තියෙන්නේ ක්‍රිස්තියානි ආගම. ඒක ලංකාවේ බෞද්ධ ආගම. නමුත් බෞද්ධ ආගම කිව්වට බෞද්ධ ආගම ආගමක් නෙමෙයි. ඒක බොහෝ විට දර්ශනයක් මත පදනම් වූ අදේවවාදී, දෙවියෙක් නැති ආගමික එළඹුමක්. දැන් ලංකාවේ කිසිසේත්ම ප්‍රමුඛ සભ્યත්වයට බලපෑම කරපු බුද්ධාගමට දෙවියෙක් නොමැති වීම නිසා මේ දෙවියන් නැති තත්ත්වයක් තුළ පණිවිඩකරුවෙක් නැති නිසා, පණිවිඩකරුවෙක් නැති නිසා ග්‍රන්ථයක් නැහැ, ග්‍රන්ථයක් නැති නිසා නීති නැහැ. ඒ නිසා අපි අපේ සભ્યත්වය හරිම ලිබරල් සભ્યත්වයක්. ඒ කියන්නේ ඕනෑම බෞද්ධයෙකුට ඕනෑම ආගමිකෙක් කසාද බඳින්නට පුළුවන්. ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගන්නට ඕනේ ක්‍රිස්තියානි ආගමේ වගේ. එහෙම නැත්නම් දැන් වෙනත් ආගම් ගත්තොත් ඉස්ලාම් ආගමේ නම් එහෙම කසාදයක් කරන්නම බෑ. එතකොට අපි ඊට වැඩි ගොඩාක් ලිබරල් නිදහස් සભ્યත්වයක්. ඉතින් අපිට පුළුවන් මම පාවිච්චි කරන වචනේ එකමුතු ජාතිකත්වය, කිසිම කරදරයක් නැතුව ඕනෑම ආගමක කෙනෙක්, ඕනෑම ජාතික කෙනෙක් මේ සભ્યත්වය තුළ හඳුනා ගන්නට. අවාසනාවකට වගේ ජාතික නිර්වචනයක් නොමැතිවීම නිසා, ඒ කියන්නේ මේ ලංකාවේ ජාතිකත්වයේ යනු කුමක්දයි ඇසූ කල ඒකට ජාතික නිර්වචනයක් මම දැකලා නැහැ මෙතෙක් කිසිම දේශපාලනඥයකින් එනවා. මෙන්න මේ ජාතික නිර්වචනය වන්නේ සිංහල බෞද්ධ සભ્યත්වය යනු සිංහලයාගේ සભ્યත්වයත් බෞද්ධයාගේ සભ્યත්වයත් නෙමෙයි, මේ රටේ ප්‍රමුඛ සભ્યත්වය. ඒ තුළ සියලු ජාතීන් එකතු කරගෙන ඔවුන්ගේ ආගම් ඇදහිීමට, ඔවුන්ට නිදහසේ හැසිරීමට, ඔවුන්ගේ ජාතිකත්වය ජාතියක් හැටියට ඔවුන්ට තියෙන සංස්කෘතියේ වෙනස්කම් ඔවුන්ට ඒ රට තුළ ඕන විදියකට භාවිතා කරන්නට, ඒ කියන්නේ ඔවුන්ගේ උත්සව පවත්වන්නට, අන්න ඒකට ලබා දෙන මේ පුළුල් අවස්ථාව හඳුනා නොගැනීම නිසා තමයි දිල්රුක්ෂි පහුගිය කාලයක් තිස්සේ විවිධ ආකාරයෙන් මේ ජාතිවාදී ප්‍රශ්න මතුවෙලා තියෙන්නේ. එය ද්‍රවිඩ හින්දු ජාතිවාදය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මුස්ලිම් ඉස්ලාම් ජාතිවාදය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මුස්ලිම් ඉස්ලාම් අන්තවාදය වෙන්න පුළුවන්. ඒ වගේම මේ සිංහල බෞද්ධයයි කියාගන්නා ජාතිවාදයත් ඇතුළත්ව මේ සියලු ජාතිවාදී සංකල්ප පරාජය කිරීම අපි අත්‍යවශ්‍යෙන්ම කරන්නට ඕන. මේ රට සංවර්ධනය කරමින් මේ ව්‍යවසාය එකත් රාජ්‍ය ඉස්සරහට ගෙනියන්නට සහ එමගින් සතුටු දයක් ඇති කිරීමට. ඇත්තටම දිලුක්ෂි ඒක මම කියන්නට ඕන, මේ හැමෝම මෙච්චර කල් මේ ජාතිවාදය කියලා කියන්නේ දෙත් ඒගොල්ලන්ට ලොකු වැටහීමකින් නොකිව්වට ඒ කියන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දිලුක්ෂි. ඒ මේ රටේ මිනිස්සු කවුරු හරි ජනවර්ගයකට අපි කියමු සිංහල බෞද්ධයාට හිතෙනවා නම් ඔවුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් නොලැබෙන පරිසරයක් නිර්මාණය වෙලා කියලා ඒක හැඟීමක්. මේ හැඟීම සහ මුලින්ම මුලිනුපුටා දමන්නට ඕන. ඒ වගේම ද්‍රවිඩ මිනිසුත් එහෙමයි. ඒ වගේම කතෝලික මේ ප්‍රජාවත් එහෙමයි. ඒ වගේම ඉස්ලාම් ප්‍රජාවත් එහෙමයි. මේ ඔක්කොමටම එක හැඟීමක් ඇති වෙන්නට ඕන. එහෙම නෙමෙයි අපේ රට කියලා.
දැන් ඔබ මේ පහුගිය කාලවකවානුවේදී කියන්නේ සක්‍රීය දේශපාලනයට පිවිසෙන්න කලින් ඔබම දැන් මොහොතකට කලින් සඳහන් කළා ඔබ ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දුන එක කවුරුත් දන්න දෙයක් ඇත්තටම. එතකොට ඒ දේ තිබුණේ නෑ නේද? ඒ කියන්නේ සිංහල බෞද්ධ කියන එක අපි දැක්කා ටිකක් ප්‍රොමෝට් කරනවා, ප්‍රවර්ධනය කරනවා. ඉතින් දැන් ඔබ එතකොට ඒ පිටුපස සිට සහයෝගය දක්වපු කෙනෙක් විදිහට ඔබ දුටුවේ නැද්ද මේ ලංකාව වැරදි අතකට යන්නේ කියලා ඔබ සහයෝගය දක්වන කෙනෙක්?
මම අනිවාර්යයෙන්ම දුටුවා. නමුත් ඕක තමයි මම කිව්වේ ප්‍රශ්නේ. දැන් මම දේශපාලනට එන්න වෙලා තින්නේ ඒකයි. දැන් මට පුළුවන් ගෝඨාභය මහත්මයාට කියන්න ශ්‍රී ලාංකික ජාතිකත්වය කියන්නේ මේක. මම ඕනතරම් කියලා තිනවා පෞද්ගලිකව. නමුත් මට මගේ මුවින් කියන්න මට අවස්ථාවක් නැහැ. මොකද මම දේශපාලනේ නැහෙනි. මම උත්සාහ කරනවා ශ්‍රී ලාංකික දේශපාලන අඥයින් එක්ක මේ සංවාදයේ යෙදෙන්නට. මට පුළුවන් හැම අවස්ථාවකම. මම හිතන්නේ ඔබ අදටත් YouTube මගේ මම පෞද්ගලිකව කරපු ඉන්ටර්විව්ස් වලදී මේක කියලා තිනවා. කාලයක් තිස්සේ මම කියාගෙන ඇවිල්ලා තිනවා. නමුත් මේක දේශපාලන අඥයාගේ අතට ආවට පස්සේ මේ අර මේ ළඟ ක්‍රීඩා කරන්නට ගිහිල්ලා අර කෙටි කාලීන අවශ්‍යතාවයන් සපුරා ගන්නට මේක ගොඩක් අය තේරුම් ගත්තේ නෑ. දිල්රුක්ෂි මම කියන්නට ඕන මේ ජාතිකත්වය කියන සංකල්පය හරිම සරල සංකල්පය, මේක තේරුම් ගන්නෙත් නැහැ. සමහර වෙලාවට මේක තේරුම් ගත්තත් තමන්ගේ දේශපාලන වාසිය සඳහා ඔය හැම දෙනාම, මම උදාහරණයක් ගැටියට ගත්තොත් මුස්ලිම් දේශපාලන පක්ෂ මුස්ලිම් කොංග්‍රස් කියන නමින්ම පක්ෂ හදාගෙන තිනවා. එතකොට ද්‍රවිඩ පක්ෂත් එහෙමයි. එතකොට දැන් මේ සිංහල උරුමය කියලා එකක් හදාගත්තා සිංහල බෞද්ධ ඡන්ද ටික ගන්න. ඒ අන්න ඒ වගේ බාලවැඩ ටිකක් වුණා මේක ඇතුලේ. නමුත් ඒක වෙන්නේ මේ දේශපාලනඥයන්ගේ හැසිරීම නිසා. නමුත් මම සහ මව්බිම ජනතා පක්ෂය අභීතව කිසිම පැකිලීමකින් තොරව සිංහල බෞද්ධ සભ્યත්වය ගැන කතා කරනවා සහ සිංහල බෞද්ධ සભ્યත්වයට නිර්වචනයක් දෙනවා. ඒකෙදි කොහොමද අන්‍ය ආගමිකයින්, එහෙම නැත්නම් අන්‍ය මතධර්ම පුද්ගලයින් මේ සියලු දෙනාම එකතු වෙන විදිහත් අපි මේ තුල පැහැදිලි කරලා තියෙනවා.
ඔව්, දැන් ඔබගේ ඔය අරගෙන යන පාඨය ව්‍යවසායකත්වය සහිත ජනමනසක් නිර්මාණය කරනවා කියන පාඨය සහ සතුටුදායක් කියන පාඨය මේ සතුරු දයක් කොහොමද හදන්නේ ඇත්තටම?
සතුරු දයක් හදන්නේ තියෙන්නේ මේ ඔස්ට්‍රේලියාව හදලා තියෙන සතුරු දයක් මිනිසුන්ට සතුට දැනෙනවා නම් ඒ රටේ ඉන්නකොට ඒක තමයි සතුරු දය. ඒකයි මම කිව්වේ සතුටු දය කියන්නේ සල්ලි තියෙන මිනිසුන්ගේ රටක් නෙමෙයි. දැන් ඔබ දන්නවා මෙහෙ ඉන්න ඔක්කොටම එක වගේ සල්ලිත් නැහැ. සමහරු
සල්ලි තියෙන මිනිහා සතුටුනුත් නැහැ.
සල්ලි තියෙන මිනිහා මම කියන්නේ ගේකයි දින රුචි ගොඩක් සල්ලි තියෙන සතුටුනුත් නැහැ. හැබැයි සමස්තයක් හැටියට ගත්තම ඒ ආර්ථිකයේ විසින් සමාන අවස්ථාවන් ලබා දී තිබෙනවා. ඒ ආර්ථිකමය වශයෙන් තමන්ට සතුටු වෙන්නට පුළුවන් තත්වයකට එන්නට. මොකද හේතුව විෂමතාවය අවම කරලා තියෙනවා. දැන් උදාහරණයකට මෙහි ඉන්න වඩුවෙක් හෝ මේසන්වරයෙක් ගත්තොත් වෛද්‍යවරයෙක්ගේ පඩියත් අතර ගත්තොත් මහ විශාල ගැප් එකක් ඇති කළ නැහැ මේ රටේ. ඒකට හේතුව ඇති වෙලා තියෙන්නේ මේ පරිසරයම සකස් වෙනවා ඒ ආර්ථික ක්‍රියාවලියේදී සියලු දෙනාට සහභාගී වෙන්නට පුළුවන් මට්ටමට ගේන්නට.
ඒ කියන්නේ මේ රැකියාව මත සමාජ පන්තියක් නිර්මාණය කළා.
වෙන්න නැහැ. ඒක එක උදාහරණයක්. මම කියන්නේ එක උදාහරණයක්. දැන් අපේ රටේ පැත්තෙන් ගත්තොත් ඒක ඊට වෙන විදිහකට විග්‍රහ කරන්නට පුළුවන්. දැන් අපි ඇත්තටම මේ ආර්ථිකය කියන එක අපේ රටේ මේ වගේ මේ දියුණුවයි අපි දැන් සලකන රටවල් වලට වැඩිය වෙනස්. ඒ කියන්නේ ආර්ථිකයට වැඩිය ලොකු විශාල ප්‍රමාණයක් මේ අපගේ මේ මොරල් අධ්‍යාත්මික සතුට සිතේ සතුටට අපි බරක් දීලා තිනවා. විශේෂයෙන් අපේ ප්‍රමුඛ සભ્યත්වයේ එන බෞද්ධ සංකල්ප නිසා. ඉතින් දැන් මේ මනස කියන එක සතුට කිරීම තමයි අපේ සංස්කෘතියේ සભ્યත්වයේ ප්‍රධානම දේ. කොහොමද මනස සතුටු කරන්නේ? ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමත් සතුටු දයක් නිර්මාණය කිරීමේ කොටසක්.
ඔව්. දැන් ඇත්තටම මේ දැන් අපි මේ වෙනකන් දැක්කේ ටිකක් වෙනස් සංකල්ප. ඒ කියන්නේ හැකියාවට රැකියාවක්, ගෝඨාභයාවෙම රටේ ආරක්ෂාව තහවුරු කරනවා කියලා ආරක්ෂිත රටක් කියන එක. ඊට පස්සේ සුබානාගතයක්, මේ වගේ නොයෙකුත් සංකල්ප මත එනවා. දැන් මෙහෙම ඉන්න ජනතාවට මේ සතුටු දයක් කියන එක වගේ, කියන්නේ මං කියන්නේ ඒක වැරදි කියලා, ඒ වගේ දෙයක් දීමින් පුළුවන්ද ජනතාවට ඔබ මේ යන ගමන හරිම සුවිශේෂී කියන එක පැහැදිලි කරන්න? මොකද රට මෙච්චර ආර්ථික වශයෙන් ගිලිලා ඉන්න මොහොතක
ආර්ථික වශයෙන් ඒක අපේ ප්‍රධානම දේ ආර්ථිකය. අපි සතුටු දයක් නිර්මාණය කිරීමේදී ප්‍රධානම දේ ආර්ථිකය. ඒක නිසාම තමයි අපි අනුපිළිවෙලින් ගත්තොත් සතුටු දයක් කියන ඒ විෂන් එක, ඒ දැක්ම යන්නේ කොහොමද කියලා කියන ගමනේදී අපි කිව්වේ ව්‍යවසායගත රාජ්‍යයක් හදන්නට
ඕනේ. මොකද සතුට හොයාගෙන දැන් ගොඩක් අය විදේශගත වෙනවා.
ඔය ඒක තමයි. ඒ දැන් ඒක නම් අවංකවම කිව්වොත් දිල්රුක්ෂි ඒ අපේක්ෂා බංගත්වය, තාරුණ්‍ය අපේක්ෂා බංගත්වය නිසා දැක්කු හදිසි ප්‍රතිචාරයක් කිව්වොත් හරි. ඉමීඩියට් රියක්ෂන් එක ඒක. ඒ හදිසි ප්‍රතිචාරය දක්වන්නේ අර ගොඩාක් බලාපොරොත්තු ඇති වෙලා ඒ බලාපොරොත්තු කඩාගෙන වැටුණාම. දැන් උදාහරණයකට මමත් එහෙම ප්‍රතිචාර දක්වන පුද්ගලෙක්. මම රටේ යන්න තීරණය කරේ නැහැ. මට හිතුණා රට හදන්න ඕන කියලා. ඒක ඒ වගේ ප්‍රතිචාරයක්. ඉතින් අපි බලන්නට ඕන ඔය සියලු සටන් පාට ඓතිහාසිකයි, ඒව පරණයි, ඒව දැන් ගැලපෙන්නේ නැහැ. අපිට නිර්මාණය කරගන්නට අපි ඔක්කොම සතුටින් ඉන්න රටක්, රටේ ඉන්න දුප්පත්ම මිනිස්සුයා. ඒ කියන්නේ අපි දැන් අපේ ආණ්ඩුවේ භාෂාවෙන් කිව්වොත් සමෘද්ධිලාභියත් අපි දෙන්නට ඕන. ඌට අවමව අර පවුලකට ලැබිය යුතු ඒ මුදල ඌට ලැබෙන්නට ඕන. සමෘද්ධිය හරහා හෝ ව්‍යවසායකත්වය හරහා යම් ක්‍රමයකින් ඒගොල්ලන්ට ලැබෙන්නට ඕන. ඒ වගේම ඒගොල්ලන්ට මානසික සහනය ලැබෙන පරිසරයක් නිර්මාණය වෙන්නට ඕන. ඒ සඳහා ආරක්ෂාව පිළිබඳ ඌන්ට විශ්වාසයක් තියෙන්නට ඕන. ඔවුන්ගේ අපි කිව්ව වගේම අර ජාතිකත්වය ආගම මත පදනම් වූ වෙනස්කමකට ලක් නොවන සමාජයක හැඟීමක් ඌන්ට ඇති වෙන්නට ඕන. එවැනි ගොඩක් දේවල් අපිට අනිත් පැත්තෙන් ඉෂ්ට කරගන්නට ඕන. මුදලට අමතරව අපි අපේ උපාය මාර්ගික වැඩපිළිවෙල තුළ අපි ඉතාම පැහැදිලිව කියනවා කොහොමද ඔවුන්ගේ ආර්ථිකය දියුණු කරන්නේ ඉතාම කෙටි කාලයක් තුළ. මොන වගේ උපාය මාර්ග අපි ඒ සඳහා යොදා ගන්නවද? ඒ යොදා ගන්න උපාය මාර්ග කොච්චර දුර ප්‍රායෝගිකද? ඒවා කොච්චර කාලයක්කින් අපිට ජනතාවට ලබා දෙන්න පුළුවන්ද කියන කරුණු සියල්ලම අපි ඉදිරිපත් කරනවා.
මෞබිම ජනතා පක්ෂයේ නිර්මාතෘ දිලිත් ජයවීර මේ දවස්වල මෙල්බන් වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ජන හමුවක් සංවිධානය වෙමින් පවතිනවා මෞබිම ජනතා පක්ෂය මෙල්බන් ජනතාව වෙනුවෙන්. ඒ අතරතුරේදී SBS සිංහල සේවයේ මේ සාකච්ඡාවට ආරාධනා කළේ දිලිත් ජයවීරට. දිලිත්, දැන් ඔබ මේ ඔබ සඳහන් කළානේ ඔබ රට වෙනස් කරන්න ඕන කියලා හිතුණා, වෙනස් ගමනක් යන්න ඕන කියලා හිතුණා, වෙනත් සංකල්ප අඳුල්ලා දෙන්න ඕන කියලා ඔබට හිතුණා කියලා. හැබැයි ඔබත් ව්‍යවසායකෙක්, ඔබ ව්‍යාපාරිකෙක්, ඔබට මුදල් තියෙනවා අපි ඒක දන්නවා. නමුත් මේ තනි පක්ෂයක් ගොඩනැගලා තනියෙන් ගමනක් යන්න තරම් මං හිතන්නේ මේ මුදල් පොම්ප කිරීමකින් තොරව කෙනෙකුට තනියෙන් යන්න පුළුවන් කියලා ලංකාවේ. ඒ පසුබිම කොහොමද ඔබ?
ඔබ අහන්නේ මේ අපේ පක්ෂයට එන
ෆන්ඩ්ස්,
අරමුදල් ෆන්ඩ්ස්. මෙහෙමයි දිලුක්ෂි, අපි තනි පක්ෂයක් හැටියට අපිට ගමනක් යන්නත් පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට. මොකද අපි අපේ තේමා පාඩේම කියන්නේ අපි සතුරුදයක් නිර්මාණ ඉස්සරහ ව්‍යවසායගත රාජ්‍යයක්නේ. අපි මගේ වටා වට උනේ පහුගිය අවුරුදු දෙකක තුනක කාලයක් තිස්සේ ලංකාවේ කුඩා පරිමාණ, මධ්‍යම පරිමාණ හා විශාල පරිමාණයේ ව්‍යවසායකින් ඔවුන් ව්‍යවසායකත්වයේ විශ්වාස කරන නිර්මාණශීලී ශ්‍රී ලාංකිකයින්. ඔවුන්ට අද වෙනදාට වැඩියේ වෙනදා එහෙම පක්ෂවලට පිටිපස්සෙන් හිටගන්නේ විවිධ බලාපොරොත්තු ඇති, විවිධ පෞද්ගලික අපේක්ෂාවන් තියෙන පිරිස්. අපේ ප්‍රමුඛ කණ්ඩායම, අපේ මේ විශාල කණ්ඩායම වෙන්නේ මේ රටේ නිර්මාණශීලීත්වය විශ්වාස කරන පුද්ගලයෝ. ඉතින් අපි විශ්වාස කරනවා බොහෝ ව්‍යවසායකින් තම තමන්ට හැකි විදිහට මේකට දායක වෙයි කියලා, දැනුත් දායක වෙමින් පවතිනවා. මොකද ඔවුන් අර සාම්ප්‍රදායික දේශපාලනඥයන්ට උදව් කරන අර්ථයෙන් නෙමෙයි අපිට එක බැඳිලා ඉන්නේ. සහ ඔවුන්ගේ ක්‍රය ශක්තිය, හැකියාව, ආර්ථික හැකියාව අර සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වටා එකතු වෙන පිරිසට වැඩිය, ඇත්තටම වැඩි. ඒ නිසා මං හිතන්නේ අපේ පක්ෂය ඒ අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලා.
මේ මේ යම් යම් මේ මේ දූෂමාන ආරංචි තියෙනවා ඒ සම්බන්ධයෙන්. මේ ඔබත් මේ යම් කිසි වූ දේශපාලන බලල්ලතක් කියලා.
නෑ මම කියන්නම් ඇත්තම. අහන්න ප්‍රශ්න. මොකද්ද බලල්ලතක්?
ඇත්තටම ඔබ මේ මේ රනිල් වික්‍රමසිංහගේ බලල්ලතක්ද?
නෑ මගේ බලල්ලතක් නොවන්නේම අනුපිළිවෙලින් ගත්තොත් අංක 1 රනිල් වික්‍රමසිංහ. මම
විශ්වාස
ඒකට ඒ මම විශ්වාස කරන්නේ රනිල් වික්‍රමසිංහ මේ රටට ආදරිතයක් තියෙන පුද්ගලෙක් කියලා. ඌ ඓතිහාසිකව කරලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. අපි මම ඇත්තටම 2004 පළවෙනි කැම්පේන් එක කරේ, රට පෙරට කැම්පේන් එක කරේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව ඉන්නකොට. ඇත්තටම ඒකේ පරමාර්ථයම වුණේ රනිල් වික්‍රමසිංහ මහතා ගෙදර යැවීම. ඇත්තටම ගෙදර ගියෙත් ඒ මම කරපු රට පෙරට කවුද මේවට වග කියන්නේ කියන අර ප්‍රසිද්ධ කැම්පේන් එක නිසා. ඒ වෙලාවේ ලංකාවේ ඡන්දදායකින් කොච්චර ප්‍රතිචාර දැක්වද කිව්වොත් අපේ ඒ රට පෙරට කැම්පේන් එකට මයි අංගණය ආසනය හැර සියලු ආසන ජයග්‍රහණය කිරීමට පුළුවන් වුණා. ඒ ප්‍රදේශවල උතුර නැගෙනහිර කීපය ඇරෙන්නට. මොකද රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා ගැන මගේ විශ්වාසයක් නැහැ. ඒකට හේතුව ඔහුට ලැබුණු කිසිම අවස්ථාවක ඔහු රට වෙනුවෙන් ඔහු තීරණ තීන්දුව ගන්න නැහැ කියන එකයි මගේ විශ්වාසය. උදාහරණයක් ඇටියට යහපාලන සමයේදී. යහපාලන සමයේදී ඔහු සහ ඔහුගේ හිතමිතුරු සුමිතුරු අනුර කුමාරක එකතු වෙලා පිහිටවපු අර දූෂණ විරෝධී කමිටුව, ඒකෙදී 700 ආසන්න ව්‍යවසායකින්, නිර්මාණශීලී ව්‍යවසායකින්, ඔය ජාවාරම් කරුවන් නෙමෙයි, ඔය 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 කමිටුවට ඔය FCID කියලා අටවා ගත්ත හොර පොලිසිය, ඒක නීති විරෝධී පොලිසියට කැඳෙව්වා. කැඳවලා ඇත්තටම මේ රටේ ව්‍යවසායකින්ගේ ඒ අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම බිඳහෙලන් දැම්මා. ඔවුන් මහන්සි වෙලා වැඩ කරපු මිනිස්සු පොලිසිය රස්ති අදු කෙරෙව්වා. මේ අනුර කුමාර ඇත්තටම නායකත්වය ගැන කටයුතු කරා. නමුත් ඒකට ලොකු ආශිර්වාදයක් දැන් ඔහු පාර්ලිමේන්තුවේම පවසන පරිදි ඔය රනිල් වික්‍රමසිංහ මහත්මයා දීලා තිනවා. ඉතින් ඒ නිසා මම කිසිම හේතුවක් නිසා මගේ අනාගත දේශපාලනයේ ඔබට ඒක දැක ගන්නට ලැබේවි. අද SBS සිංහල සේවයේ මේ හඬපටය කොහේ හරි YouTube එකක ඉතුරු වෙයිනේ දිල්රුක්ෂි. ඒ නිසානේ මම බය නැතුව කියන්නේ ඔබ මගේ අනාගත දේශපාලන තුල දකීවි. කිසිම දිනයක කිසිම හේතුවක් නිසා මේ ප්‍රධාන ධාරාවේ ප්‍රතික්ෂේපිත දේශපාලන පුද්ගලයින් හෝ කණ්ඩායම් එක්ක, ඒ කියන්නේ මම කියන්නේ පක්ෂ එක්ක, ඔය කියන පක්ෂ එක්ක එහෙම එකතු වෙන්නේ නැහැ. ඒ අතරතුර මම පැහැදිලිව කියනවා මම කාගේවත්, මගේ පක්ෂයේවත්, මමවත් කාගේවත් බලල්ලතක් වෙන්නේ නැහැ බලය සඳහා හෝ වෙනත් කරුණක් නිසා.
දැන් අපි හිතමුකෝ ඉස්සෙල්ලාම ජනාධිපතිවරණයේ ඔය සැලසුම් කළ විදිහට දින නියම කරගත්ත විදිහට ආවා කියලා. නමුත් අර තියෙන අනිත් කතාව, මහමැතිවරණයක් එමේ නොහැකියාවක් නැහැ කියන කතාව, එහෙම එකක් ආවොත් එහෙම මව්බිම ජනතා පක්ෂයේ ඒ කියන්නේ මොකද්ද කරන්නේ? ඒ කියන්නේ වැඩි ඡන්ද අරගෙන ඇතුළට යනවා ඊට පස්සේ එච්චරයි? එහෙම
නෑ, එහෙම නෑ.
නැත්තම් වැඩි ගොඩ තියෙන පක්ෂයකට එකතු වෙනවා.
එහෙම වෙන්න බෑ. වැඩි ගොඩක් තියෙන පක්ෂයකට එකතු වෙන්න පුළුවන් එකම දෙයක් වෙනවා නම් පමණයි. ඒ කියන්නේ ඒ වැඩි ගොඩක්කට එකතු වෙන පක්ෂය අපි විශ්වාස කරන ජාතිකත්වය කියන මේ සංකල්පය විශ්වාස කරනවා නම්, ඒ වැඩි ගොඩක් එකතු වෙන පක්ෂය අපි විශ්වාස කරන සතුටුදායක නිර්මාණය කිරීම සඳහා ව්‍යවසායකත්ව රාජ්‍යයක් සහ අපේ උපාය මාර්ගික වැඩපිළිවෙල එක එකඟ වෙනවා නම්, ඇත්තටම මට දේශපාලනේ ඉන්න ඕනෙත් නෑ. පක්ෂකයක් එකතු වෙන්න ඕනේ. කවුරු හරි මේක වැඩේ කරනවා නම් අපි කියන්නේ මේ වැඩේ කරන්නේ නැහැ කියලානේ. මේ මේ දූෂිත දේශපාලන ක්‍රමය තුළ ඉන්න දැන්ට ඉන්න ඔය ප්‍රධාන පෙළේ නායකයින් බොහෝ දෙනා තමන්ගේ පෞද්ගලික වාසීන් සඳහා තමන් දේශපාලනය කරනවා මිසක් මේ රටක උපාය මාර්ගික වැඩපිළිවෙලක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඉතින් අපි කවුරු හරි ඇවිල්ලා විශාල කණ්ඩායමක් එකතු වෙලා ඡන්දයක් දෙලා පාර්ලිමේන්තුව ඇතුලේ මෙන්න මේ උපාය මාර්ගික වැඩපිළිවෙල අපි දිනවකවානු සහිතව දියත් කළා කරගෙන යනවා කියනවනම් අපි ඔවුන්ට සහභාගී සහයෝගය දෙනවා පමණක් නෙමෙයි අපි දිනාගත් ආසන ටිකත් ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකෙන් වෙන්නේ අදහස් වෙන්නේ බලල්ලතක් වෙනවා කියලා කාගේ හරි බලල්ලතක් වෙනවා කියලා කියන එකෙන් අදහස් වෙන්නේ වෙන කාගේ හරි වැඩපිළිවෙලක කොටස් කරුවෙක් වෙන එක. එහෙම වෙන්න බෑ දිල්රුක්ෂි. මොකද අපි මේ විශාල කැපකිරීමක් කරමින් මේ දේශපාලනට අවිල්ල තින්නේ. මගේ පිටිපස්සෙ ඉන්න බහුතරය මේ රටට ආදරය කරන දේශප්‍රේමී තරුණිය. ඒ වගේම ඔවුන් ව්‍යවසායකින්, ඔවුන් නිර්මාණශීලීන්, ඒ වගේම විශාල කැපකිරීම කරපු රාජ්‍ය සේවකයින්. ඒ වගේම අපි ගත්තොත් මේ ඉතාම දුප්පත් මිනිස්සු, මුදලින් දුප්පත් මිනිස්සු, ආර්ථික වශයෙන් දුප්පත් මිනිස්සු මං වටා ඇවිල්ලා ඉන්නේ ඒගොල්ල ලොකු විශ්වාසයක් ඇතුව උන්ගේ ජීවිතේ පැහැදිලි වෙනසක් වෙයි කියලා. ඒක පාවා දෙන්න කිසිසේත්ම මම සූදානම් නැහැ.
ඔව් මේ 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 තනියෙන් ආරම්භ කරපු ගමනේ තියෙන මේ අභියෝගය මම කතා කරන්න කැමතියි. අපි දකිනවා දැන් ඔය වගේම උත්සාහයක නියැලෙන පාටිලි චම්පික. දැන් ඔහු හෙළවුරුමෙන් පටන් ගත්තා, ඊට පස්සේ තව ලොකු වටයක් ගියා, හයක් ඉතර ගියා. ඊට පස්සේ දැන් තනි පක්ෂයක් දැන් පටන් අරගෙන දැන් ඔහුත් මං හිතන්නේ ඔහුටත් තේරලා ඇති මේ තනි ගමනක් යන එක නැත්තම් පක්ෂයක නායකත්වයේ දරන එක ඉදිරි මේ රාජ්‍යයේ නායකයා වීමේ මේ මූලික අඩිතාලම තබන්න හොඳ එකක් නැත්තම් මේ යම්කිසි විශාල පක්ෂයකට හේතු වෙලා ජනප්‍රිය චරිතයක් වුණාට වැඩක් නැහැ කියන එක. දැන් ඒක කොච්චර සාර්ථකද ලංකාවේ දැනට තියෙන දේශපාලනික වාතාවරණය අනුව? මොකද අපි දකිනවා හැම පක්ෂයක්ම සන්ධාන ගහනවා. ඒ සන්ධාන ගැසීම තුළ තමා වටා තියෙන ඡන්දදායක පිරිස වැඩි කර ගැනීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට තනි පක්ෂයක් සහ තනි පුද්ගලයෙකුට මේ ගමන යන්න පුළුවන් ඉඩක් තියෙනවද ලාංකීය දේශපාලනේ?
නැහැ. එහෙම එහෙම වෙන්න විදිහක් නැහැ. මොකද සාම්ප්‍රදායික අවුරුදු 75ක් විතර පාර්ලිමේන්තු ක්‍රමයක් තුළ ජනතාව උන් හිටි අඩියේ අපේ මෙහෙම කියන ප්‍රකාශයක් නිසාම හෝ අපේ තියෙන සංනිවේදන හැකියාව නිසාම අපිට එකතු කරගන්නට බැරි වෙයි. ඒක ඇත්ත. මොකද හේතුව ප්‍රාදේශීය දේශපාලනඥයා ඒ ගෙදර කොටහළු මංගල්‍යට ගිහිල්ලා, මගුල් ගෙදරට ගිහිල්ලා, මල ගෙදරට ගිහිල්ලා එයා පෞද්ගලික සමීප සම්බන්ධතා ඇති කරගෙන තිනවා. අපි මේ දේශපාලනය තුළ අතික්‍රමණය කරන්නට ඕන. අන්න ඒකෙන් කොහොමද ගැළවිලා ඉස්සරහට ඇවිල්ලා මේක කරන්න කියලා. නමුත් පළමු පියවර, දෙවන පියවර, තෙවන පියවර හැටියට ගත්තොත් අපිට අවශ්‍යයි ඒ ප්‍රාදේශීය දේශපාලන ජන සහභාගීත්වය, සහයෝගය. ඒ සඳහා අපි ප්‍රායෝගිකව පරමාදර්ශී නොවුනත් අපිට සිද්ධ වෙනවා ඒ දේශපාලනඥයින් එක්ක වැඩ කරන්නට. මොකද අපේ අරමුණ අවංකනම් අපිට ප්‍රායෝගිකව යම් යම් ගැටලු වලට, අවස්ථාවන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා දිල්රුක්ෂි. ඉතින් අපි ගත්තොත් ඔබ ගත්තේ නරකම උදාහරණය දේශපාලනික වශයෙන්, මම හිතන්නේ වැරදිම උදාහරණය සහ නරකම උදාහරණය ඔහු. ඔහු අන්ත තුලයි ඉඳලා තියෙන්නේ. උන් සිංහල උරුමය හදනවා, හෙළ උරුමය හදනවා, ජාතිකත්වයේ ජාතිවාදය දක්වා ගෙනියනවා, ඊට පස්සේ පොත්පත් ලියනවා ඉස්ලාම් අන්තවාදය ගැන, හලාල් ගැන, අන්තිමට මුස්ලිම් ජනතාව අපේ හතුරෙක් දක්වා ජනමනස තුල ඇති කරනවා. ඉතින් මෙහෙම කරලි වෙලා අන්තිමට ගිහිල්ලා මුස්ලිම් කොංග්‍රසයේ නායකතුමා එක්ක ආචාර්ය කරමින් ස්ටේජ් එකට නගිනවා. ඒ පරාසය තුල වැඩ කිරීම නිසා තමයි මිනිස්සුන්ට දේශපාලනඥයෝ එපා වෙලා තින්නේ. මූ මොකෙක්ද කියලා හිතෙනවා. එක පැත්තකින් සිංහල ජාතිවාදය, අනිත් පැත්තෙන් හිටි ගමන් ඇතිවෙන අමුතුම සොඳුරු ලිබරල්වාදයක්, හිටි ගමන් අනිකුත් ජාතිවාදීන් වන අනිකුත් ජාතිකවාදී ජාතිවාදීනුත් හොඳයි කියාගෙන යනවා. අන්තිමට ඒ මොකක්වත්ම නැතුව තාමකද්දෝ කියනවා. ඒක නිසා තමයි මේ මිනිසුන්ට මේ දේශපාලනඥ තිත්ත වෙලා තින්නේ. ඉතින් ඔහුයි මගේ අතර සංසන්දනයක් නැහැ.
නෑ නෑ, සංසන්දනයක් නෙමෙයි, මම උදාහරණයක් දෙන්නේ. තනි ගමනක් යන අය.
තනි ගමනක් යනකට උදාහරණයක්වත් වැරදි. මොකද අපි සද්භාවයේ මේ ගමනක යන්නේ. මම කලින් කිව්වෙත් ඒක ඇදිරි රුක්ෂි. අපි ප්‍රතිපත්ති මේ වශයෙන් අපි විශ්වාස කරන දර්ශනයක් මත දිගටම ඉන්න කටයුතු කරන කණ්ඩායමක්.
දැන් එතකොට තරුණ ජන පිරිසට හිතුනොත් එහෙම ඇත්තටම මේ මූ මොකෙක්ද කියලා ඔබ ගැන. දැන් ඔබ අලුතෙන්ම ආවා. බිම් මට්ටමේ දේශපාලනයක් ඔබ කරලත් නැහැ. ඔබ නමුත් යම් යම් පුද්ගලින්ට සහයෝගය
දක්වලා
බැක්ග්‍රවුන්ඩ් එකේ පසුබිමින් ඔබ ඉඳලා තියෙනවා. නමුත් ඔබ දේශපාලන චරිතයක් විදිහට බිම්මට්ට මේ දේශපාලනත් එක්ක ගැටල නැහැ. නමුත් ඔබ සහයෝගීත්වය දක්වලා
තියෙනවා.
එතකොට මේ එහෙම දෙයක් නැතුව මේ ක්‍රියාකාරී දේශපාලනයේ පැරෂුට් පුද්ගලයෙක් බවට පත්වීම ඒක ජනතාව පිළිගනීද?
නෑ, ඒකත් අමාරු වැඩක්. දැන් අපි හැබැයි පහුගිය අවුරුද්දකට කිට්ටු කාලයක් තුළ මං හිතන්නේ වෙනත් කිසිම පක්ෂයකට බැරි වුණා අපේ වගේ ඔය කියන බිම්මට්ටමේ ජාලයක් ඇති කරගන්නට. අපිට හොඳ බිම්මට්ටමේ ජාලයක් ඇති කරන්න පුළුවන් වුණා, කාර්යක්ෂම ජාලයක් ඇති කරගන්න පුළුවන් වෙලා තියෙනවා අපේම කියලා. දැන් ඒක නිසා තමයි ඔබ දකින්න ඇති ඕනම දිස්ත්‍රික්කයකට අපි ගියහම අපි විශාල සම්මන්ත්‍රණ පවත්වනවා. ඇත්තටම අපි රැලි පවත්වපු ඒවයිදිත් විශාල ජනකායක් සහභාගී වෙනවා. ලංකාවේ 14,000කට ආසන්න ග්‍රාම සේවක කොට්ටාශ තියෙනවා. එයින් ඇත්තටම ආසන්න වශයෙන් 11,000කට කිට්ටුවෙන් අපි අපේ ඍජු ගනුදෙනුවක් ගමේ තියෙනවා. මේක අලුත් තත්වයක්. අපේ මොකද අපේ කැපකිරීම වෙනස්, අපේට තියෙන අපේ තියෙන සංවිධාන ශක්තිය වෙනස්, ඒ වගේම අපිට තියෙන මම පිළිගන්නට ඕන අපිට තියෙන සම්පත් විශාල ප්‍රමාණයක් අනිකුත් අයට නැති සම්පත් ප්‍රමාණයකුත් එක්කයි අපි එන්නේ. ඊටත් වැඩියේ මම ඔබට සඳහන් කළ පරිදි ඔබ ඇහුව විදිහටම දිල්රුක්ෂි වැළඳ ගන්න සංකල්පයක් එක්කයි අපි එන්නේ. මේ තාරුණ්‍යට ඕන ව්‍යවසායකත්වය, තාරුණ්‍යට ඕනේ නැහැ අර සම්ප්‍රදායික මේ රජයේ රැකියාවල හිර වෙන්නට. ඔවුන්ට ඕන දියුණු වෙන්නට ඕන. ඔවුන් අද කතා කරන්නේ ස්ටාර්ට්අප්ස් ගැන. ඔවුන්ට ඕන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ හෝ ඔවුන්ගේ කෘෂිකර්මාන්තය, සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය ගත්තොත් ඒකත් යම් කිසි විදියකට ව්‍යවසායකත්වයක් දක්වා ගෙනියන්නට. ඔවුන් දැන් මම ඔබ මගේ සමාජ මාධ්‍ය හැදරුවොත් තේරෙයි අපි දැන් ඔය කිරිහරක් අරගෙන ඉන්න තරුණයෝ ඔවුන්ට සන්නාම හදාගෙන තිනවා. ඔය හරක් හතර දෙනා පස් දෙනා ඉන්න අපේ එක මිතුරෙක් ඉන්නවා ගාල්ල ප්‍රදේශයේ. ඔහු සන්නාමයක්. ඔහු ඇත්තටම සාමාන්‍ය මිලට වැඩි කිරි විකුණනවා. මොකද ඔහු ඒ කිරි බෝතල් වල දාලා ලස්සනට ලේබල් කරලා හරියට ගිහිල්ලා එයා ව්‍යවසායකෙක් වෙලා තිනවා. එතකොට අපිට අවශ්‍ය මේ ලංකාවේ තාරුණ්‍යට මඟ පෙන්වන්නට, අභිප්‍රේරණය කරන්නට අර ලිප්ටන් වටරවුමේ හරි ගෝල්ෆ් ෆේස් එකේ හරි බෝඩ් ඉල්ලගෙන රජයේ රැකියාව දියව් කියනක වෙනුවට තමන්ටම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නට ඔවුන් ඉල්ලන්නට ඕන. ආණ්ඩුවෙන් මට කුකුල් පැටව් ටිකක් දෙන්න, මට කිරිහරක් ටිකක් දෙන්න, මට මේ වියලි මේ මොනවද පළතුරු වියලනය සඳහා මැෂිමක් දෙන්නට, මට මේ මොනහරි ව්‍යාපාරයක් කරගන්නට උදව් කරන්න කියන තත්ත්වයට ජනමනස ගේන්නට ඕන. සමෘද්ධිලාභීන්ටත් එහෙමයි. සමෘද්ධිලාභීන්ට අපි දිය යුත්තේ සමෘද්ධියට ඔබට ගියපු ප්‍රාග්ධනයක්. කියන්නේ සාපේක්ෂව ලොකු ප්‍රාග්ධනයක් ඒගොල්ලන්ට දුන්නොත් ඒගොල්ලෝ 2500 මත යැපෙන්නේ නැහැ. අන්න ඒක නිසා ඔබ ඇහු ප්‍රශ්නෙට උත්තරේ තමයි මම විශ්වාස කරෙත් නැහැ මෞබිම ජනතා පක්ෂයට මෙවැනි ප්‍රතිචාරයක් දක්වයි කියලා ලංකාවේ තාරුණ්‍ය, විශේෂයෙන්ම මේ නාගරික තාරුණ්‍ය මේගොල්ලෝ දකිනවා මේ නව සංකල්පයක් ලෙස. මේක තමයි ලොව දැන් පවතින සංකල්පය. හැම රටක්ම දියුණු වෙන්නේ මේ තුල. එහෙනම් අපි එතෙන්ට යන්නට ඕන කියලා ඒගොල්ලන්ට තේරෙනවා. ඉතින් ඒක නිසා මේ ඒගොල්ලෝ උදව් කරන සහ දිලුක්ෂි මම කියන්නට ඕන මේ ඒ දිදුලන තාරුණ්‍ය ඒගොල්ලෝ හරි කැපවීමකින් මේකට සම්බන්ධ වෙනවා. මමත් ඇත්තටම මටත් හරිම ආශාදජනකයි. ඒ වගේම මම උත්තේජනය කරන්නේ මේ ඒ තරුණිය.
දැන් ඔය කියන විදිහට කිරිහරක් ඉල්ලනවා නම්, තරුණිය ඇවිල්ලා කුකුල් පැටව ඉල්ලනවා නම්, ඒ ආර්ථික ඒ ස්වම්පෝෂිත ආර්ථිකයක් ගොඩනැගීම ගම්මට්ටමින් ඔබ පටන් ගන්න සූදානම් නම්, රටේ ආර්ථිකය කොහොමද ඔබ දැන් මේ ණයබරක ගිල්ල තියෙන ආර්ථිකය උඩට ගන්නෙ කොහොමද?
ඉස්සෙල්ලම දිලුක්ෂි ණයබරක ගිල්ල තියෙනවා කියලා තැනකනේ අපි හිර වෙලා ඉන්නේ. මම ඕකට තමයි ඉස්සෙල්ලම විරුද්ධ. කවුරු මොකක් හරි හේතුවක් නිසා ආණ්ඩුව දැන් ඇවිල්ලා ණය වල හිර වුණා. මොකක් හරි හේතුවක් නිසා නෙමෙයි, මේ දූෂිත දේශපාලන ක්‍රමය, ඒ වගේම වැරදි ආර්ථික ප්‍රතිපත්ති, වග නොකියන ආර්ථික ප්‍රතිපත්ති, තමන්ගේ කාලය පමණක් ජීවත් වෙන්න ඔය රනිල් වික්‍රමසිංහ යහපාලනයේදී කරපු විශාල ණය ගැනීම, මේවට හේතු වෙලා තියෙනවා.
ඇයි ඔබ ගෝඨාභය ඉන්න කාලේ මේ බදු පිළිබඳව ඇති වුණු ප්‍රශ්න ගැන කතා කරන්න ඕන?
ඒක ඇත්තටම මේ රටක ආර්ථික කොටස් දෙකකට බෙදුවොත් සරලව මිනිසුන්ට තේරුම් ගන්නට අපිට තියෙනවා ඉන්ටර්නල් ඉකොනොමි එකක්, ඊළඟට අපිට තියෙනවා එක්ස්ටර්නල් ඉකොනොමි එකක්. කියන්නේ ආනයන අපනයන හා විදේශ ප්‍රේෂණ මේ වලින් නිර්මාණය වෙන වෙන රටවලත් එක කරන ගනුදෙනුවයි රට ඇතුලේ රුපියල් ගනුදෙනුවයි ඩොලර් ගනුදෙනුවයි කියමුකෝ අපි. ඒකට දැන් ඔය කතා කරන්නේ රුපියල් ගනුදෙනුව ගැන. මම මේ කතා කරන්නේ ඉස්සෙල්ලම අපි පිටරටට ණය වීම ගැන. දැන් පිටරට ණය වෙලා තියෙන්නේ අපිට ආනයන වලට වඩා අපනයන වලට වඩා අපි වැඩියෙන් ආනයනය කරාම ඇති වූ වෙනසනේ මේ ඇත්තටම වෙලා තියෙන්නේ. එතකොට අපි ඒකට මුහුණ දෙන්න නම් මොකද්ද කරන්නට ඕන? දිල්රුක්ෂි දැන් මේ කතා කරන්නේ අර වැල් පාලමේ යන්න අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැල් පාලමේ. දැන් ඒකේ මට මම දැක්ක අර අනුර කුමාරත් කියන්නේ වැල් පාලමේ දැන් භාගයක් ගියා. ඉතුරු ටික මං හිතන්නේ එයා යනවා යන්න බලාපොරොත්තු වෙන්නේ මට තේරෙන විදිහට නම් රනිල් එක්කම තමයි. කොහොම වුණත් ඒක කෙසේ වෙතත් මම විශ්වාස කරන ආර්ථික විසඳුම තුළ ණය කියන්නේ ඉතාම සුළු නොවැදගත් කෑල්ලක්. ඇයි? අපි ධනය නිර්මාණය කරන ජාතියේ ධනය නිර්මාණ කරන සංවාදයේ අපි ඉන්නට ඕන. ධනය නිර්මාණය කරන්න නැතුව ණය ගෙවන්නට බෑ. ණය ඇදගෙන යන්න කතා කරන්නට පුළුවන්. ණය කපා හැරීම සඳහා පින්සෙන්ඩු වෙන්න පුළුවන්, අඬන්නට පුළුවන්. හැබැයි ණය අරගෙන තියනම් ණය ගෙවන්නට ඕන. ණය ගෙවන්න නම් සල්ලි ඕන. සල්ලි ඕන නම් ඒකට වැඩපිළිවෙලක් ඕන. එතකොට ඔබ සඳහන් ඇහුව ප්‍රශ්නේ අපි කියමු දැන් ග්‍රාමීය ආර්ථිකය. ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම තුළින් අපිට අපනයන වැඩි කරගන්නත්, අපි අපනයන සම්පූර්ණ පැත්තකින් තිබ්බත් ආනයන අවම කරගන්න අපිට ඒක ලොකු උදව්වක් වෙනවා. මොකද හේතුව මේ ග්‍රාමීය ආර්ථිකය ඇත්තටම ස්වයං පෝෂිතයි අපි හරියට කළමනාකරණය කරොත්. එතකොට අපිට අපනයන එක පැත්තකින් වැඩි වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ ආනයන ගොඩක් අඩු කරගන්නට පුළුවන්. අනිත් අතින් ජන මනස ව්‍යවසායකත්ව මනසක් දක්වා ගෙනහම විශේෂයෙන්ම රාජ්‍යයේ මනස ව්‍යවසායකත්ව නම් ඒ තුළ ජාතිය ධනය නිර්මාණය කරගැනීමේ විකල්ප අපි නිතරම හිතන්නට ඕන. දැන් අපි ණය ගැන කතා කරනවා. අපි මේක නිකන් අර පයි චාට් එකක් හෙටර ගත්තොත් 90%ක් කතා වෙන්නේ ණය 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 ණය. 10%ක් විතර ඉඳලා හිටලා කතා කරනවා ඔය ආර්ථික ගොඩනැගීමේ මොන හරි කතන්දර ටිකක්. නමුත් ඒක වෙන්නට ඕනේ කිය අනිත් පැත්ත. අපි හැමතිස්සෙම කතා කරගන්නට ඕන අපි කොහොමද අපේ ප්‍රමුඛ කර්මාන්තය වෙන කෘෂිකර්මාන්තය. අපිට වෙන කිසිම මගක් නැහැ මේ රටට කෘෂිකර්මාන්තෙන් තොර. අපි කොහොමද කෘෂිකර්මාන්තයේ ඊළඟ කන්නේදී අපි කොහොමද මේ කන්නය දෙගුණ කරගන්නේ? අපි ආදායම වැඩි කරගන්නේ, ඒ අස්වැන්න වැඩි කරගන්නේ. එහෙම සංවාදයක් දිල්රුක්ෂිව අහලා නැහෙනේ ලංකාවේ. එහෙම සංකල්ප අපි කතා කරනව අහලා නැහෙනේ. ඔබත් අහන්නේ, ඔබ මගෙනුත් අහනවා මේ නායකයා වෙන කතන්දරය ගැන. මොකද
දැන් මේ දැන් ඊළඟට එන නායකයාට ඒ තියෙන ණය ටික විසඳීමේ වගකීමක් තියෙනවා. මොකද ලෝක බැංකුවත් එක්ක රනිල් යම් ගනිදුනු වලට ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට ඩොලර් බිලියන් 2.IMF එකත් එක්ක, ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක. ඉතින් ඒවා අනිත් රාජ්‍ය නායකයාට ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන් අයින් කළා දාන්න
බැහැනේ.
ඒවට විසඳුම් අවශ්‍ය කරනවා.
එතකොට
දැන් ඒ ණය අරගෙන ණය විසඳීමේ ක්‍රියා පරිපාටියේ මොකක් හරි විසඳුමක් අවශ්‍ය වෙනවා. ඒක මම ඔබෙන් ඇහුවේ.
ඒක සරලයි. ඒකට අපි කළමනාකරණය කරන්නට ඕන රටේ කෑෂ් ෆ්ලෝ එක, රටේ ඒ මුදල් අතේ තියෙන සල්ලි ටික. එතකොට අපිට කොයි විදිහටද අපි ආනයන අඩු කරගන්නේ? ඒ වගේම ආනයන තුල තියෙන මේ දූෂණය අදටත් පවතින, මම හැමතිස්සෙම කියන, මම නොබියව කියන්නේ දිල්රුක්ෂේ, ගෝඨාභය රාජපක්ෂ රජයේ, ගෝඨාභය මහතා ජනාධිපතිත්වෙන් හිටපු රජයේ මේ දූෂණ කටයුතු වල ඉදුන්නේ නැහැ. නමුත් අද ගත්තොත් මේ සියලු ආනයන පිටිපස්සේ රජයේ මැදිහත් වෙච්ච හැම අවස්ථාවකම විශාල දූෂණයක් තියෙනවා. ඒකත් අඩු කරගන්න, අඩු නෙමෙයි අවම කරගන්න හෝ නැති කරගන්නට ඕන.
එතකොට මේ කියන්නේ අර මේ වැට් එහෙම අඩු කළේ ඒ ඡන්දෙට මුදල් ලබා දුන්නාට මේ උපකාර විදිහට කියලා.
වැට් එක ගෝඨාභය මහත්තයා වැට් අඩු කරේද නැහැ. ඒකේ ආර්ථික සංකල්පයක් පිටිපස්සේ තියාගෙන මම හිතනවා වැරදි ආර්ථික සංකල්පයක් කියලා පී.බී. ජයසුන්දර කියන ඒ අපි කියන ආර්ථික ඝාතකයා ලේකම් තනතුරේ ගොන් තීරණයක් නිසා වාඩි කරගත්ත නිසා ඒගොල්ලෝ එයාගේ උපදේශක් අනුව තමයි මේක උනේ. වැට් අඩු කරේ කාටවත් උදව් කරන්න නෙමෙයි, ඒගොල්ලෝ විශ්වාස කරන මොඩර්න් මොනිටරි තියරි MMT කියන එක ඔය ඇමරිකාවේ පාවිච්චි කරපු තියරි එකක්. ඒ කියන්නේ මොඩර්න් මොනිටරි තියරිකින් කියනවා ජනතාව ආර්ථිකය තුළ සක්‍රිය කිරීම තුළින් ආර්ථිකය ගොඩ එනවා කියලා. ඒ කියන්නේ ඔබ අත තියෙන මුදල වියදම් කිරීමට ඇති මුදල වැඩි කරනවා. වැට් එක අඩු කළා හරි, ටැක්ස් එක අඩු කළා හරි, ඔබගේ අතේ තියෙන මුදල වැඩි කරනවා. එතකොට ඔබ සක්‍රීයව ආර්ථිකයේ සහභාගී වෙලා ඔබ ඇඳුම් ගනී, ඔබ රෙස්ටුරන්ට් එකකට යයි, ඔබ ආර්ථික ක්‍රියාවලියේ එදිනෙදා
භාණ්ඩ මිලදී ගැනීම සිට මුදල් සංසරණය වෙනවා.
මුදල් සංසරණය වැඩි වෙනවායි කියන උපකල්පනය මත. හැබැයි ඔය වගේ ගොන් වැඩක් කරන්නට පුළුවන් ජයසුන්දර වගේ ගොන් තියරි පාවිච්චි කරපු කෙනෙකුට විතරයි. ඇමරිකාව ඒක ඒ තියරිය මොඩර්න් මොනිටරි තියරිය පාවිච්චි කරනකොට ඔවුන් විශාල ජාලයකින් ආවරණය කරමින් තමයි ආර්ථිකය ගෙනියන්නේ. දැන් අපේ රටේ වැට් එක අඩු කරාම ඔබ අතේ ඉතුරු වෙන මුදල ඒ රටේ රැඳෙනවා කියලා කිසිම ගැරන්ටි එකක් නැහැ. මොකද හේතුව ඔබ ඒ ඉතුරු වෙන මුදලින් ගත්තේ ආනයනය කරන දෙයක් නම් ඒ සල්ලි ටික එළියට යනවා. එතකොට එක පැත්තකින් අපි අර ජනතාවට කෘත්‍රිම ක්‍රයශක්තියක් ලබා දීලා ඒ මුදල් පිටරට යවනවා. උදාහරණයකට ඔබගේ අතේ හිටි ගමන් ඉස්සෙල්ලා වැට් එක 110ට තීච්ච වැට් එක 145 වුණාම එන ඩිෆරන්ස් එකේ තියෙන ක්‍රයශක්තිය, නිර්මාණය වුණු ක්‍රයශක්තිය පාවිච්චි කළා මම පිටරටින් එන සරුංගල් ගත්තොත්, මම එහෙම නැත්තම් පිටරටින් එන මේ වොෂින් මැෂින් ගත්තොත් හරි, පිටරටින් එන පරිප්පු කෑවොත් හරි, පිටරටින් එන අලලුණු කෑවොත් හරි, ඒ සල්ලි පිටරට යනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපේ ඒ ඇමරිකාව වගේ දියුණු රටක තියෙන ආර්ථික විනය, ඒ රට විසින් ඇති කරන ලද ආර්ථික විනයක් නැති රටක ඒකේ ඒ බදු අඩු කිරීමෙන් කිසිම ප්‍රතිඵලයක් ලබා ගන්නට බෑ. ඒකෙන් එයාට උදව් කරපු අයට ලාභයක් ලැබුණාය කියලා මම විශ්වාස කරන්නේ නැත්තේ. ඒක මූලධර්මයේ වශයෙන්ුත් වෙනස්. උදාහරණයක් හැටියට මේක අඩු කිරීමෙන් බලාපොරොත්තු වෙන ජනතාව තව තවත් සල්ලි අතට ඇවිල්ලා ඒගොල්ල මේ ආර්ථිකයේ වැටිච්ච ආර්ථිකයේ ගොඩගනී කියලානේ. හැබැයි ඒක එහෙම කරන්නම උවමනාව තිබුණ නම් ඔවුන්ට ඒ අඩු වෙන ආදායම ලැබෙන වෙනත් ප්‍රභවයක් තියෙන්න ඕනනේ, සෝස් එකක්. උදාහරණයක් හැටියට මම දන්න තරමින් බිලියන 600ක් විතර වෙනසක් ඇති වුණා අපේක්ෂිත බදු ආදායමේ. මේ බිලියන 600 එන්න තැනක් තියෙන්නට ඕන. එහෙම නැත්නම් ආර්ථිකය දුවන්නේ නැහැනේ. ඒක එන්න ඕනේ එක්කෝ දුම් වැටි වලට ටැක්ස් ගහලාද, අරක්කු වලට ටැක්ස් ගහලාද, එහෙම නැත්නම් මොන හරි විකුණලාද, එහෙම හිඩසක් නිර්මාණය කළා තමයි මේ බදු අඩු කරලා ආණ්ඩුව රුපියල් ප්‍රශ්නයකට මැදිහත් වුනේ. ඒක ඩොලර් ප්‍රශ්නයක් නෙමෙයි, රුපියල් ප්‍රශ්නයකට මැදිහත් වෙලා. ඒ වගේම අර මම කලින් කිව්ව ඒකේ ආනුෂාංගික ප්‍රතිඵල හැටියට ඩොලර් ප්‍රශ්නයකටත් ගියා.
දිලිත්, මේ ඇත්තටම දැන් බොහෝ කතන්දරවලදී ඔබෙන් අහන සාම්ප්‍රදායික ප්‍රශ්න ටික මං අහන්න කැමති නැහැ. නයි කතන්දර, එතකොට ඔය මේ ඇන්ටිජන් කතන්දර, ඒවා නෙමෙයි මගේ අභිලාෂය. ඔබ යන මේ ගමන මොකක්ද කියලා මේ निराකරණය කර ගැනීම, ඒක තමයි මං හිතන්නේ ප්‍රේක්ෂකයාටත් අවශ්‍ය. අපි හැමදාම එකම දේ කතා කර කර එකම දේ කියෝ කියෝ ඉන්නවට වඩා මං කැමති ඔබේ මේ අලුත් ගමන මොකක්ද, ඔබ මේ මෙතනින් යන්න ඉදිරි ගමන මොකක්ද කියලා ජනාධිපතිවරණේ ඉලක්ක කරගත්ත සහ හිතමුකෝ අපි රටේ නායකයා වුණා කියලා එතනින් එහාට මොකද්ද තියෙන්නේ, මේ දැනට තියෙන ලංකාව එතනින් එහාට ගෙන යන්නේ කොහොමද කියන ඒ කන්සෙප්ට් එකේ සංකල්පය පිළිබඳව කතා බහ කිරීම. දැන් අපි මේ දැන් තියෙන තත්වය කල්පනා කළොත් එහෙම ලංකාවේ ජනප්‍රිය කතා කිහිපයක් තියෙනවා ජාතික ජනබලවේගය සම්බන්ධව. විශාල ජනතා කැමැත්තක් තියෙනවා ඉදිරි නායකත්වයකට, මේ යම් පෙරමග සලකුණු තියෙනවා. දැන් ජනතාවට දැන් දෙපැත්තම මාරු වෙවි ඉඳලා ඇති වෙලා මොකක් හරි ලොකු වෙනසක් ඕන කරනවා. ඒ හින්දා ඡන්දය දෙනවා මේ වගේ නොයෙකුත් මත. ඔබ දකින මහ පොළවේ යථාර්ථය මොකක්ද මේ වෙද්දී?
නෑ, මහ පොළවේ යථාර්ථය විය යුතුයි තියෙන්නේ. ජනතාව ඇත්තටම කල්පනා කරන්න කල යුතුව තිබෙනවා ජාතික ජනබලවේගයට ඡන්දය දෙන්න. ඒක හේතුව මෙහෙමයි. ඒ සාම්ප්‍රදායික දේශපාලනය මිනිස්සු දැක්කේ කොළ ඔය නිල් දේශපාලනය, එහෙම නැත්නම් පොහොට්ටු යජාප දේශපාලනයනේ. මේක දැන් වැටිලා කියලා මිනිසුන්ට හිතෙන්නට පුළුවන්. සහ මේකට වක් කියන්න ඕනේ ඒ දේශපාලනඥයන් කියලා මිනිසුන්ට හිතෙන්නට ඕන. ඒක සාධාරණ සිතුවිල්ලක්. එතකොට දැන් මේ මිනිස්සු හිතනවා දැන් ආයිමත් මේගොල්ලම නම් එන්නේ, අර දෙගොල්ලම නම් එන්නේ, ඊට වැඩිය හොඳයි මේ ජාතික ජනබලවේගය කියලා ඔබ කිව්වට මම කියන්නේ ඒක ජවිපෙ කියලා, රෝස පාට ජවිපෙට ඡන්දය දෙන්න හිතෙනවා. මොකද හිතනවා ඒගොල්ලෝ වෙනසක්. දිලුක්ෂි, ඕක මටත් හිතෙනවා. මම මව්බිම ජනතා පක්ෂයේ හිටියේ නැත්තම් මටත් හිතෙනවා රෝස පාට වුණත් මොනතරම් මිනිමරු ඉතිහාසයක් තිබුණත්, මොනතරම් කුහකයෝ වුණත්, මොනතරම් දුර්දාන්ත චරිත වුණත්, ළඟදී ගෙවල් ගිනි තිබ්බත් මේ ඔක්කොම කරත් අරට වැඩිය මේක හොඳයි කියලා. ඇයි එහෙම වෙලා තියෙන්නේ මිනිස්සුන්ට? මිනිස්සු අර ප්‍රධාන ධාරාවේ දේශපාලන චරිත දැන් අද බලන්න දිලෘක්ෂි, ඒක වෙලා තින්නේ ඇයි කියලා දැන් බලන්න. බැසිල් රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙක් ඇවිල්ලා අද මැනිපුලේට් කරන්න හදනවා, මේක කරකවන්න හදනවා. එයාගේ සම්පූර්ණ පුද්ගලික අභිලාෂයන් ඉෂ්ට කර ගැනීම සඳහා ඡන්දේ තියන්නේ කවදද මොන ඡන්දේද තියන්නේ මේ අර අපි ජාතිකත්වයයි විශ්වාස කරපු දේශපාලන කඳුර ගෙනහිල්ලා අර කුරහන් සාටකේ දාගෙන ආපු ඩී.ඒ. රාජපක්ෂගේ මහින්ද රාජපක්ෂ පක්ෂයේ ඒ කුරහන් සාටකේ ගැට ගහන්න හදනවා රනිල් වික්‍රමසිංහගේ බෙල්ලේ. එතකොට මිනිස්සුන්ට මේක විකාරයක් වෙලා කලකිරලා තියෙන්නේ. එතකොට දැන් මිනිස්සු හොඳටම දන්නවා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අතිශය විනාශකාරී දේශපාලන බලවේගයක් කියලා. නමුත් වෙන කරන්න දෙයක් නැහැනේ. එතකොට මිනිස්සු කියනවා අර අපේ භාෂාවෙන් කිව්වොත් ඕන දෙයක් වෙන්න මුන්ට දීලා බලමු කියලා. හා ඒ කියන්නේ ඇත්තටම මේක ඇවිල්ලා ආවේගශීලී ඡන්දයක්. මේ මිනිස්සු හිතේ අමාරුවෙන් කනස්සල්ලෙන් දෙන ඡන්දයක් මිසක් අනුර කුමාරගේ ආරෝව පරිණාහ දේහය දැකලා හෝ ඒ ඔහුගේ තියෙන සුන්දර චරිතය දැකලා හෝ එහෙම නැත්නම් ඒ පක්ෂයේ තියෙන ප්‍රතිපත්ති ගැන දැකලා හෝ ඔවුන් රට සංවර්ධනය කරන ගැන දැකලා හෝ ගත තීරණයක් නෙමෙයි. මේ මිනිස්සු කරපු විනාශයට දඬුවමක් දෙන්න ඕන කියලා හිතාගෙන සමහරු හිතනවා මේ පක්ෂය આવුත් ඉතුරු ගෙවල් ටිකත් ගිනි තියෙන නිසා අර දේශපාලනඥයෙක්ගේ මුන්ට ඡන්දෙ දෙන්න ඕන කියලා. ඇත්තටම මට හම්බ වෙනවා එමයයි. ඉතින් දිලුක්ෂයෝකින් ඔක නෙමෙයි ප්‍රශ්නේ. ඔබගේ ප්‍රශ්නෙට උත්තරය දෙන්න ඕන මේ විදිහට. ජනතා විමුක්ති පෙරමුණ අවසනාවකට වගේ මේ සාම්ප්‍රදායික දේශපාලන ධාරාවේම හිටපු මේ සියලු දේවල් වලට වග කියන ඕන පක්ෂයක්. ඔවුන් ඇමතිකම් දරලා තිනවා. හැම ආණ්ඩුවේම හැම කියන්න බෑ එක ආණ්ඩුවක හැර හැම ආණ්ඩුවකම ක්‍රියාකාරීව ඉඳලා තිනවා. ඍජුව සම්බන්ධෙලෝ වක්‍රව සම්බන්ධ වෙලා යහපාලන ආණ්ඩුවේ ලංකාවේ ලොකුම උපාය මාර්ගික වැදගත්කමක් තිබුණු හම්බන්තොට වරාය විකුණද්දි ඔය අනුර කුමාර මහත්තයාගේම හැසිරීම බලන්න. අර උද්ඝෝෂණ ඇවිල්ලා අර පාර්ලිමේන්තුවේ අර වෙල් එකේ අර එතන ගිහිල්ලා සෙන්කෝලේ කඩාගෙන ගියේ නෑනේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට බණින වේගෙන් බැන්නෙත් නෑනේ. රනිල් වික්‍රමසිංහ හමු මහත්තයාට නිකන් ඉඳලා හිටලා යමක් මොනවා හරි නිකන් විනෝදයට කතා කරගෙන කලින් දවසේ කතා කරගෙන කියනව ඇරෙන්නට එහෙම නෑ. එතකොට ඒගොල්ලෝ ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වෙලා තියෙනවා මේ දේශපාලන විනාශයට. දැන් මට තියෙන චෝදනාව මොකද? කැලණියේ ණය ආපු එක. දිලිප් ජයවීරට තියෙන චෝදනා තුනක් තියෙනවා. එකක් කැලණියේ ණය, අනිත් එක පැණිය, අනිත් එක මොකද ඇන්ටිජන්. ඒ අරින්න මට චෝදනා කරන්න බෑ. මම ගිහිල්ලා පාර්ලිමේන්තුවේ හිටියේ නෑනේ. මේගොල්ලෝ පාර්ලිමේන්තුවේ හිටියා, සභාගේ රාජ්‍ය රට සභාගේවල හිටියා. ඉතින් එතකොට මේගොල්ලෝ වෙනස් නෑ. මේගොල්ලත් එහෙමම තමයි. හැබැයි මම එකක් කියන්නට ඕන. ඔවුන් ව්‍යාජ දේශපාලන සංවිධානයක්, ඔවුන් දූෂිත දේශපාලන සංවිධානයක්, අනෙකුත් පක්ෂවලට වඩා දූෂිතයි කියලා කිව්වොත් සමහරලාට සමහර ආකාරයකින් නිවැරදි. ඒ නිසා මේ ජනතාව මේ තුන්වෙනි ලෝකයේ සිට යම ලෝකයට ගෙන යාමට සුදුසු සංවිධානයක් හැටියටයි මම දකින්නේ.
ඒ දූෂිත චෝදනාව හරි ප්‍රබලයි. ඇයි ඔබට සාක්ෂි මොනවාද?
දූෂිත චෝදනාව වෙන්නේ මෙහෙමනේ. දැන් ජනතා විමුක්ති පෙරමුණ හැදෙන්නේ සමාජවාදී පක්ෂයක් හැටියට. මේ සමාජවාදී පක්ෂයේ දේශපාලන වින්‍යාසයේම දේශපාලන පසුබිමම වෙන්නේ සමව අපි ඉන්න ඕන කියන එක. එතකොට දැන් අද ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයින් ගත කරන ඒ අතිසුකෝපභෝගී ජීවිතය කොහොමද ඒ දේශපාලනයත් එක්ක කැළපෙන්නේ? දැන් ගමේ ඉන්න අන්තිම දුගීම කාඩර්වරයා ඒ පක්ෂයේ ඒ පෝස්ටර් ගහපු අවුරුදු 30ක් පෝස්ටර් ගහපු මිනිස්සුගේ ජීවිතය එතනමයි. එතකොට මා මිත්‍ර අරුර කුමාර සමහරලාට මේ මම දැක්ක ඉන්ටර්විව්ස් වලට අවිල්ල කියන ඔව් මේක මේ හොඳ බ්‍රෑන්ඩයක් මං ගහගෙන ආවා. ඇයි මොකද කියලා බලන්න. මොකද තියෙන ප්‍රශ්නේ මම කියන්නම් දිලෘක්ෂි. අර අහිංසක ඉන්න ගමේ මිනිහට අවුරුදු ගානකට ඇඳුම් ගන්න පුළුවන්කම තිබුණා ඒ බ්‍රෑන්ඩ් ෂර්ට් එක ගත්තේ නැත්තම්. මොහොතකට කියමු ඒක සහෝදරෙක් දුන්නා කියලා. අර මාතර ජයශාන්ත සහෝදරයා දුන්නා කියන්නකෝ උදාහරණයකට. මාතර ජයශාන්ත සහෝදරයාට මේ සමාජවාදී පක්ෂ නායකයා කිව යුතු තිබෙන්නේ මොකද්ද? එහෙම කරන්න එපා සහෝදරයා. අපි ෂර්ට්ස් 50ක් ගමු. මං එකක් ගන්නම්, 49 අපි දෙමු පක්ෂයට. එතකොට මම කියන ඔහු ව්‍යාපාරික පන්තියේ එනකොට මට ඊරිසියාවක් නැහැ. මෙහෙටත් ආවේ ව්‍යාපාරික පන්තියේ බිස්නස් ක්ලාස් එනකොට. අපි කියමු ඒක මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න දිල්රුක්ෂි කියන සහෝදරිය දුන්න කියලා. එතකොට දිල්රුක්ෂි සහෝදරියට කිව යුතුව තිබුණේ මොකද්ද? මේ සමාජවාදී පක්ෂ නායකයා. එහෙම නෙමෙයි සහෝදරිය. මම ඉකොනොමි ක්ලාස් එන්නම්. මේකෙන් මිලියන 3ක් විතර ඉතුරු වෙනවා. අර පල්ලෙහා ඉන්න කාඩර්ලට අපි ගෙවල් දෙකක් හදලා දෙමු, තුනක් හදලා දෙමු. හා ඔතන තමයි අංක එකේ දූෂණය සඳහා පටන් ගන්න. මේ නාමල් කුමාරතෙම කියනවා ඔහුට ෆෝන් එක දුන්නේ ඉර්ෆාන් කියලා සහෝදරයෙක්ලු පිටකොටුවේ. එතකොට අනුර කුමාරගේ ෆෝන් එක දීලා තියෙනෙත් සහෝදරයෙක් ඒ ජාතියෙම ඇපල් 15 ෆෝන් දෙකක්. එතකොට මේ දෙන්නගේ වෙනස මට කියන්න. මේ දෙන්නම සුකෝභෝගී ජීවිත ගත කරනවා. හා කියනවා සහෝදරයෝ දීලා තින්නේ කියලා. එතකොට නාමල් කුමාර එයා ගන්න එක පගාව වෙන්නත් මෙයා ගන්න එක සහෝදරයාගේ ආධාරය වෙන්නත් මොකක්ද පසුබිම? මම මේ කියන්නේ චින්තනය දිල්ලුක්ෂේ. මම මේක ඉතා පැහැදිලිව කියන්නට මමත් ජනතා විමුක්ති පෙරමුණට විටෙක ආශිර්වාද කළපු තරුණෙක්ව හිටියා. එතකොට අපේ විශ්වාසය වුණේ සමාජවාදී රටක්. අපිට ඕනුනා හැමෝටම සම්පත් එකවර බෙදී එක වගේ බෙදී යන සමාජයක්. මම එතරින් ඉදිරියට ගිහිල්ලා මම වෙනස්ව හිතන පුද්ගලෙක් වෙලා තිනවා. මම ඒ දේශපාලනට ආශිර්වාද කරන එක නැවැත්තුවේ අර අපේ අම්මලගේ අම්මගේ මගේ අම්මගේ හොඳම මිත්‍රයෙක් හිටියා ජෝර්ජ් රත්නායක කියලා. ඒ මනුස්සයා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නිසා මේගොල්ලෝ මරලා දැම්මට පස්සේ තමයි මම ওই විනාශකාරී දේශපාලනයේ ආශිර්වාදය නැවැත්තුවේ. නමුත් මම ඒක නෙමෙයි කියන්නේ. දූෂිතයයි කියලා කියන්නේ අද ඔවුන්ගේ සම්පූර්ණ දේශපාලන භාවිතාව තුළ ඔවුන් මේ ධනය නිර්මාණය කරගන්න ආකාරය, ඔය ධනය නිර්මාණය කරමින් ඒ දේශපාලනය කරන ආකාරය සම්පූර්ණයෙන්ම දූෂිත ජාවාරණකරුවන් ඔවුන්ගේ පිටිපස්සේ ඉන්නේ. ඔවුන්ට උදව් කරන්නේ දූෂිතයින්. මොකද හේතුව දූෂිතයින් නොවන පුද්ගලයන් ඔවුන්ට උදව් කරන්න හේතුවක් නැහැ. මොකද ඔවුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද භාවිතා කරමින් මේ රටේ තියෙන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්ට හා ව්‍යවසායකයින්ට, ඒ වගේම බහුජාතික සමාගම් වලට, ඒ වගේම දේශීය සමාගම් වලට ප්‍රහාරයක් එල්ල කරනවා. ඊට පස්සේ ඒ ප්‍රහාරය නවත්තනවා. ඔය ප්‍රහාර එල්ල කළ කටවහ ගන්න බැරි වුණ ලංකාවේ එකම ව්‍යවසායකයා ව්‍යාපාරිකයා දිලිප් ජවීර පමණයි.
දැන් එතකොට මේ දැන් ඔවුන් අනිත් පැත්තට ඔබටත් කියනවා යම්
කාරණා.
මේ ඔබට කිසිම දේශපාලන අත්දැකීමකින් තොර වෙන පුද්ගලයෙක් ගෝඨාභයටත් උනේ වගේ මෙවැනි පුද්ගලයන් ලාංකේය දේශපාලනයේ නායකත්වයට අරගෙන ඒම ලංකාව වලපල්ලට යාමේ යම් අවස්ථා නිර්මාණය වෙන අවස්ථා කියලා. මොකද්ද ඔබට කියන්නේ?
නෑ, මට ඒ කියන ගැත්තක් තියෙනවා. ඒ කියන්නේ මට අර ඍජු දේශපාලනික නියුක්ත වෙලා හිටපු නැති නිසා නැති අත්දැකීම්. නමුත් මම දේශපාලනඥයින් ගොඩක් දෙනා දන්නවා. ඔය ගොඩක් අනුර කුමාරත් හොඳටම මම දන්නවා. අනුර කුමාරගේ කැම්පේනුත් මම කරලා තිනවා, ටැග් ලයින්ස් උත් ලියලා තිනවා. අනුර කුමාරගේ විශාලතම සංකල්පය වුණු දහසක් මහවැව් ලයින් එක ලිව්වෙත් මම, ජාතියට පණ දීම කියන ටැග් ලයින් එක ලිව්වෙත් මම, ඒ ලෝගෝ එක හැදුවෙත් මම, පෝස්ටර් ඇන්දෙත් මේ නිර්මාණය කරේ, ටීවී කමර්ෂල් ඒ ගිහිල්ලන් වැවටත් බැස්සා. එයත් එක්ක මම ඒගොල්ලෝ ඔක්කොම දන්නවා. බැයි කවුරු හරි කියනෝ නම් දිලිප් ජයවීර දේශපාලනේ දන්නේ නැහැ කියලා මම දන්නේ නෙමෙයි. ඒක ඇල්ල මට දැනගන්න ඕනේ නෑ දිලිප්.
يعني දේශපාලන පරිචයක් නෑ
කියන්නේ. ඒ පරිචය කියන්නේ මොකක්ද දන්නවද? ඔය තද වචනයක් දැම්මට දිලිප්. පරිචය කියන්නේ මේ දූෂිත දේශපාලනේ යෙදෙන්න දන්නේ නෑ කියලා. ඒ කියන්නේ ඔය කියන්නේ ඩීල් දාන්න දන්නේ නෑ. ගෝඨාභය නොදැන හිටියේ ඩීල් දාන්න. ගෝඨාභයට තිබුණා ඩීල් එකක් දාගන්න. ඩීල් එක දාගන්න තිබුණේ ගෝඨාභයට එයාගේ මල්ලිත් එක්ක, බැසිල් එක්ක. මොකක් හරි හොරකම් කරන්න ප්‍රොජෙක්ට් එකක් හදලා දුන්න නම් ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂ නාමල් රාජපක්ෂට හොරකම් කරන්න ප්‍රොජෙක්ට් එකක් හදලා දුන්න නම් ගෝඨාභය එලවන්නේ ඒගොල්ලෝ කුමන්ත්‍රණ කරන්නේ නැහැ. දැන් ඒ ඩීල් දන්න නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා එකම එක අවුරුදු දෙකකට ආසන්නයි උද්ඝෝෂණයක් පවත්වා නැති ගානට ඩීල් එකක් දාගෙන ඉන්නවා. එකම එක උද්ඝෝෂණයක් රටේ තීරණාත්මක අනපනත් ගේනවා, දේපල විකුණන අනපනත් ගේනවා, ආයිමත් රට ගොඩ ගන්න බැරි අනපනත් ගේනවා. එකකට විරෝධයක් නොදක්වන අනුර කුමාර කෙනෙක් නිර්මාණය කරගෙන තින්නේ දිලෘක්ෂ ඔබ කියන අර පරිචය. මොකද පරිචය? දූෂිත භාවිතය, දූෂිත ඩීල් දේශපාලනය. ඒක දන්නේ නැහැ කියලා කියනවනම් මම ඒක ගැන ආඩම්බර වෙනවා. හැබැයි මම එකක් දිලෘක්ෂට කියන්නට ඕන. අද මම ආස රටක් විවිධ හේතුන් නිසා ආස රටක් මේ ඔස්ට්‍රේලියාවේ SBS සිංහල සේවයට අද කියලා යන්න මේක YouTube එකේ දාලා තියන්න. මම මගේ දේශපාලන පරිචය ඕක කියලා හිතනවනම් ඒ පරිචය භාවිතා කරන්න සූදානම් මේ රටේ හොඳ වැඩක් කර ගැනීම සඳහා. හැබැයි මම ඒ වගේම කියන්නට ඕන, ඒ චෝදනාව කරන කිසි කෙනෙකුට මට ඒ චෝදනාව කරන්න බෑ. මට දේශපාලන අත්දැකීම් නැහැ කියලා අවුරුදු 30කට ආසන්න කාලයක් මම ලංකාවේ විවිධ දේශපාලන කණ්ඩායම් එක්ක සංවිධානත් එක්ක සන්නිවේදන කටයුතු සඳහා ඒගොල්ලත් එක්ක මේ දේශපාලන පිළිබඳ නිරීක්ෂණයක් ඇතුව යම් කිසි මට්ටමක අවබෝධයක් ඇතුව කටයුතු කරපු පුද්ගලයෙක්. මට කවුරු හරි එල්ල කරන්න පුළුවන් චෝදනාව ඕක නෙමෙයි කියන්න පුළුවන්. ඇත්තටම කියන්න ඕන නම් දිලිප් ජයවීර කවදාක්වත් සාම්ප්‍රදායික දේශපාලනඥයෙක් වෙන්න බෑ කියලා. මට වෙන්න ඕනෙත් නෑ. එච්චරයි.
දැන් ඔබ මේ අභියෝග කරන්නේ ඒකද මේ ජාතික ජනබලවේගයට එන්න විවාදයකට කියලා? මොකද දැන් අර සමගි ජනබලවේගය ජාතික ජනබලවේගයේ විවාදය අර බාලගිරි දෝෂ වගේ කල් යනවා. මේ ඊ පෙරේදා තිබිලා තායිත් කල් ගියා. දැන් ඔබ ඇයි අභියෝග කරන්නේ ජාතික ජනබලවේගයට?
මම ඒක අභියෝග කරන්නේ මම සජිත් ප්‍රේමදාස මහතා වගේ අනේ අහිංසකෙක් නෙමෙයි.
ඒ කියන්නේ සජිත් අහිංසකයි.
සජිත් අහිංසකෙක්නේ. ඒ මනුස්සයා තියාගෙන මේක විවාදයකට එන්න කිය කිය අර හැමදාම කියනවා හොඳටම දන්නවා එන්නේ නැහැ කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයා ඔහු සමග විවාදයකට නෙමෙයි නාලිකාවකත් කවදක්වත් ගිහිල්ලා නැහැ 1-on-1 ඉන්ටර්විව් එකකට. මම දැනුවත්ව මම දන්න දෙර නාලිකාවේවත් මම ජීවිතයෙන් දැකලා නැහැ. ඌ එන්නේ නැහැ. ඔහු අර ඔහුගේ දේශපාලනය ලදරු දේශපාලනය වෙන කතාවක්. මම එතුමා සමග කිසි ඒකට කතා කරන්න යන්නේ නැහැ. ඒ නිසා දැන දැනම තමයි අනුර කුමාර කියන්නේ. අනුර කුමාරට කියන්නකෝ මහත් එක්ක එන්න පොඩි අභියෝගයක් කරන්න කියලා. දැන් මම හතර පාරකට පස් පාරකට වැඩි අභියෝග කළා තියෙනවා.
ඇයි ඒ පිළිගන්නේ නැත්තේ?
මාත් අහන්නේ ඒක තමයි.
අර පරිචයද ප්‍රශ්නේ තමයි.
අන්න ඒක තමයි මම කියන්නේ. පරිචය තමයි. මම කියන්නද? ඔහු කියනවා පෞද්ගලික නාලිකාවක් සමග තියෙන සංවාදයකදී ඒ පූරකය අහනවා, ඇයි ඔබ දිලිත් ජයවිරත් එක්ක විවාදයකට අකමැති? ඔහු කියනවා දිලිත් ජයවිර කවුද? ඇයි මම මොකටද එයත් එක්ක විවාද කරන්නේ? එයා ප්‍රාදේශීය සභාවකටවත් ගිහිල්ලා තියෙනවද? හැබැයි මගෙන් මට විවාද කරන්න කියලා මහින්ද රාජපක්ෂ ආරාධනා කරොත් මම යනවා. මහින්ද නැත්තම් බැසිල් එන්න, රනිල් එන්න නැත්තම් තව කවුද එන්න, සජිත් එන්න නැත්තම් තව කවුද එන්න කියලා මෙයා කියනවා. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ පරිචයක් ඇති. ඒ කියන්නේ අර දූෂිත දේශපාලනේ හිටපු ඕන කෙනෙක් එක්ක මං කැමති. ඇයි ඒ? මොකද හේතුව දූෂිත දේශපාලනඥයින් එකට වාඩි වුණාම කවදාකවත් අර තීරණාත්මක ප්‍රශ්න එකිනෙකාගෙන් අහගන්නේ නැහැ. මොකද හේතුව බැසිල් රාජපක්ෂත් එක්ක වාඩි වුණොත් අනුර කුමාර බැසිල් රාජපක්ෂකින් ඇහුවම මල්වානේ ගෙදර හැදුවේ කොහොමද කියලා අනුර කුමාරත්ගෙන් බැසිලුත් අහයි, ඔයා අර බංගලාව හදාගත්තේ කොහොමද කියලා. අර ඔයා හදලා තිනවා බිල්ඩිමත් අට්ටු අටකද කොහෙද පැලවත්තේ, කොහොමද ඔකට ඉඩම ලැබුණේ, ආ ඔබ දන්නවද ඉඩම ලැබුණේ කොහොමද කියලා. හයි අනිත් පැත්තට බැසිල් රාජපක්ෂ. මොකද ඔහු කෘෂිකර්ම හා ඉඩම් විශාල අමාත්‍යාංශයක් තියන් ඉන්න වෙලාවක ආණ්ඩුව ඉඩමක් අරගෙන තමයි ඔය පැලවත්තේ මූලස්ථානේ හදලා තින්නේ. එතකොට ඕකට සෝමන් සමරසිංහ මහත්තයා කිව්වේ ඕක තනිකර හදලා දුන්නේ ධම්මික පෙරේරා මහත්තයා කියලා. ඔකට ටයිල් අර දුන්නා කිව්වා. එතකොට ඕක විවෘත කරන්න ගියේ මම දැනුවත්ව නෙමෙයි, ඇත්තම කතාව. ඔවුන්ගේ ලංකා පත්තරේ මුල් පිටුවේ පළ වුණා. ඔවුන් පසුව දැන් මේ ළඟදී චෝදනා කරපු මනි ලෝන්ඩර කෙනෙක් හැටියට නාමල් රාජපක්ෂගේ මනි ලෝන්ඩර කරා කියපු නිමල් පෙරේරා මහත්මයා, එවකට රොයල් සෙරමික්ස් එකේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා හිටපු කෙනා තමයි පීත්ත පටිය කපන්නේ දිල්රුක්ෂි. පීත්ත පටිය කපන්නේ. ආ එතකොට ඕක අහනවා බැසිල් රාජපක්ෂ අනුර කුමාරගෙන්. එතකොට දෙන්නා නිරුත්තර වෙනවා. ඒ නිසා මේගොල්ල වාඩි වෙලා විවාද කරන්න කැමති. එතකොට දෙගොල්ල අහන්නේ නැහැ නේ ප්‍රශ්න. හැබැයි දිලිත් ජයවිර ප්‍රශ්න අහන්න පටන් ගත්තොත් මගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න තුනක් තියෙනවා. ඇන්ටිජන් අහන්න පුළුවන්, ආපුගම් විනාඩි 5කින් මන්ට උත්තරයක් දෙන්න පුළුවන්, කැලණිය නාය ගැන අහන්න පුළුවන්, ඊළඟට ධම්මික පැණි අහන්න පුළුවන්. වෙන මගේ අවුරුදු 30ක මගේ ව්‍යාපාරික ජීවිතය තුළ තව එක ප්‍රශ්නයක් මේගොල්ලෝ මතු කරනවද? මං ව්‍යාපාරිකෙක්නේ, ව්‍යවසායකෙක් වුණාට මම කළ තියෙන ව්‍යවසායකත් ව්‍යාපාරනේ. එතකොට මම මගේ ගැන දූෂිත ගනුදෙනු, ආණ්ඩුවත් එක්ක කරපු ගනුදෙනු, මම දිල්රුක්ෂි ආණ්ඩුවෙන් අර මන්ත්‍රීවරලගෙන් පර්මිට් එක ගත්තනේ ව්‍යාපාරිකයෝ ගිහිල්ලා සල්ලි දීලා වාහන ගේන්න, මං එහෙමවත් කළා නෑ. මම සමීප දේශපාලන සම්බන්ධතා තිබුණු ඔය දේශපාලනඥයෝගෙන් කිසිම කෙනකින් උදව් අරගෙන නැහැ. ඕන කෙනෙකුට ඇවිල්ලා වාඩි වෙලා කියන්නට පුළුවන් ඕනම තැනක. අන්න එතනයි වෙනස. ඒ නිසා තමයි අනුර කුමාර දිලිත් ජයවිරත් එක්ක විවාදයකට මම අද කිව්ව කියලා මතක තියාගන්න කිසිම හේතුවක් නිසා මම ජනාධිපති අපේක්ෂක වුණත් ඔහු මං සමග විවාදයකට එන්නේ නැහැ.
ඒ දැන් මේ ඔබ එහෙනම් මේ සර්වජන බලයට මේ එකමුතුවට මේ සම්බන්ධ කරගන්නේ දූෂිත නාම ගෑවිච්ච අය. දැන් චෝදනා තිබුණා ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශට, එතකොට පිවිතුරු හෙළවරු මේ උදේ ගම්මන්පිලට තිබුණා මේ පාස්පෝර්ට් සම්බන්ධ දූෂණ චෝදනා, එතකොට නිවාස අධිකාරී ඉන්නකොට තිබිච්ච චෝදනා, එතකොට ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන්ගෙන් ණයගත්ත ණය මුදල් සම්බන්ධ චෝදනා, මේ වගේ. දැන් ඔබ මේ ලංකරගන්නෙත් ඒ වගේ උදාහරණයක් ඉදිරිය අපි ගත්තොත් මේ මැතිවරණ සමයේදී අපි දකින ඔය ඔබ ලංකරගත්ත අයට ලොකු, අපි කියනවා සාමාන්‍ය ජනවර්ගයේ ලොකු සේ එකක් නැහැ අනිත් පක්ෂවලින් ගන්නෙ නැහැ ඒගොල්ලෝ. එතකොට මේ ගන්න නැතුව ඉන්දී කියලා රිජෙක්ට් කරපු කට්ටියක්ද ඔබ ලංකරගත්තේ? ගොඩ වැඩි කරගත්තද?
නෑ, එහෙම නෙමෙයි. ඒකට උත්තර තුනක් තියෙනවා. එකක් තමයි පැවතුණු දේශපාලනය තුළ ඒ සිටි බොහෝ දේශපාලනිකයින් අඩු වැඩි වශයෙන් දූෂිතයි. අඩු වැඩි වශයෙන් උදාහරණයක් හැටියට ඔය පාර්ලිමේන්තුවේ සිටි හැම එකේනම පර්මිට් එක කරන් විකුණලා තියෙනවා හැමෝම වගේ. මම දන්නේ නැහැ එහෙම නොකරපු කිසි කෙනෙක් ඉන්නවද කියලා. එහෙමනම් එහෙම නොකරපු කෙනෙක් හැටියට මට මතක හැටියට රනිල් වික්‍රමසිංහ පමණයි. හැබැයි ඌ අදූෂිත වෙන්නේ එතෙන්දි පමණයි. ඒක නිසා මේ ඔක්කොම අඩු වැඩි වශයෙන් දූෂිතයි ඒ අර්ථයෙන් ගත්තොත්. මොකද හේතුව ඒ පැවතුණු දේශපාලන යථාර්ථය තුළ විවිධ පුද්ගලයින් විවිධ ගනුදෙනු කරලා තියෙනවා. ආ ගනුදෙනු කරා වගේ පේනවා. ඒ නිසා අපිට මේ 225න් පිරිසිදුම පුද්ගලයා හොයාගන්නට බෑ. දැන් ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හැමදාම පර්මිට් එක ගන්න තිනවා, විකුණලා තිනවා. දැන් උදාහරණයක් මම කියන්නේ, අපි කිව්ව අනිත් මං කියන දූෂණ චෝදනා පැත්තකින් දාන්නකෝ, අරගෙන තිනවා පාර්ලිමේන්තුවේ මොනවද පෙන්ෂන් එකත් ගන්නවා. ඒ ඔක්කොම මේ විදිහට කවුරුත් විවිධ මට්ටමින් දූෂිතයි.
ඒගොල්ලෝ කියනවානේ ඒගොල්ලන්ගේ වැටුප පූල් එකකට දාලා මේ අවශ්‍ය ප්‍රමාණයට විතරයි වේදන් කරන්නේ.
පරිචය දූෂණේ පරිචයක
සමෝටම සමාන මුදලක් වේදන් කරනවා කියලා කියන්නේ.
සමාන මුදලක් වේදන් කරලා වෙන්න බෑනේ. දැන් ওই පක්ෂයේ නායක නායකාධිකාරීන් ක්‍රිස්මස් එකට ලෝකෙ පුරා ගියානේ. අපේ පෞද්ගලික සමාගමක් වෙන අපේ සමාගමටවත් බැරි වුණා මගේ අධ්‍යක්ෂකවරුන්ට. ඒ වර ඇත්තට මේ අවුරුද්දේ ඒ අපි සාමාන්‍යයෙන් දෙන ඒ පහසුකම් ටික දෙන්න, මොකද එච්චර අමාරු තත්යකට වටි වැටිලා හිටියා. නමුත් ගිය අවුරුද්දේ ක්‍රිස්මස් එකට ඔය පක්ෂයේ ඉන්න සියලුම දෙනා සම්මන්ත්‍රණ පවත්වන්නට ගියා ව්‍යාපාරික පන්තියේ. අර මිලියන ගණන් දැන් ඇමරිකාවට යන මිලියන 4.6ක් යනවා බිස්නස් ක්ලාස් ටිකට් එක. 4.6 million ඩිලුක්ෂි දැන් ටිකට් එක හරි මිලයි. හැබැයි මේගොල්ලෝ යන්නේ කොයි වගේ තැන්වලද දන්නවද? වියනාව. වියනාවල ගිහිල්ලා සහෝදරීන් ආමන්ත්‍රණය කරන්නට යවනවා. ඉතින් මාතර ජයශාන්ත අයියාගේ කවුරු හරි ඉන්නවද දන්නේ ටිකට් එක ඇව්වේ. නමුත් ඒ දූෂණයනේ, ඒක දූෂණය. මොකද වියනාවල ගිහිල්ලා ජනතා ආමන්ත්‍රණයට වැඩියේ අර මාවිලච්චියේ කවුරු හරි ගමකට ගිහිල්ලා ශ්‍රමදානයක් දාලා ඒ සල්ලි වලින් ගෙවල් 10ක් හදලා දෙන්න තිබුණා. මගේ පෞද්ගලික මුදලින් මම ගෙවල් 50ක් විතර හදලා දීලා තිනෝ. සමහරලාට ජනතා විමුක්ති පෙරමුණේ අපේ සහෝදර අයටත් ගෙවල් හදලා දීලා
තියෙනවා. ඔව් අපි අපව අවත්තේ මර කාරණේට අර අර වගේ මේ ඔබේ මේ
නෑ මං කියන්නේ දෙවණියර මං කියන්නේ එක තමයි කාරණේ. ඒක තමයි ඒක දූෂිත පුද්ගලයින් අදූෂිත පුද්ගලයින් හොයාගන්නට බැහැ තපවතින තත්ත්වය තුල. මම ඒකෙන් අදහස් කරන්නේ නැහැ විමල් වීරවංශ දූෂිත පුද්ගලයකට මම සලකනවා කියලා. ඔබ ගත්ත උදාහරණයම ගත්තොත්, පාස්පෝර්ට් උදාහරණය ගත්තොත්, ඔහු දැන්ටමත් නිදොස් කොට නිදහස් තියෙනවා. අනිත් එකේ දූෂණයක් තිබුණෙත් නැහැ,
වංචාවක් නැහැ, වංචා චෝදනාවක්
තිබුණේ. එතකොට මම පුද්ගලිකව දන්නවා මහින් අපේ උදේ ගම්මන්පිල මහතා ඒ මැදිහත් වුණු ඒ අර ඔස්ට්‍රේලියානු මං හිතන්නේ ජාතිකෙක් ඔහු පිළිබඳ එක පෞද්ගලිකව මම දන්න දෙයක්. මොකද අපි ඒ ශේස්ත්‍රය ගැන අවබෝධයක් තියෙන නිසා මගේ කියවීමත් මං හිතන්නේ බහුතර ජනතාවගේ කියවීමත් එක වෙන්නේ නැති ඔහු දූෂිත පුද්ගලයෙක් හැටියට සැලකුවේ නැහැ. ඒ වගේම වීරසිංහ මැතිතුමා අපේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ඕනම කෙනෙක් පිළිගන්න අදූෂිතම පුද්ගලයෙක් දේශපාලනක් කියන ගෙවිදු කුමාරතුංගට එම කිසිම චෝදනාවක් නැහැ. දැන් මම මේ චරිත ගැන ගත්තේ එතකොට වාසුදේව සහෝදරය අපේ වාසුදේව නානායක්කාර සහෝදරයටත් එහෙමයි. නමුත් ඒක නෙමෙයි හේතුව ඔබ ඇහු ප්‍රශ්නය. මේ කොහෙවත් යන්න බැරිය ගත්ත නෙමෙයි, මම ඇත්තටම 193 දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හම්බ වුණා. ඔබ අහපු ප්‍රශ්නෙටම උත්තරයක් දෙන්නට ඕන නිසා, ඒ කියන්නේ මොකද මම දන්නවා සාම්ප්‍රදායික දේශපාලන මේ ක්‍රමයෙන් එළියේ ජයග්‍රහණය සඳහා මේවන්නට බෑ. මොකද දැන් ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ල දිනන්න නෙමෙයි මේ හදන්නේ. ඒගොල්ල හදන්නේ මං කියන්නේ මගේ වචනය තමයි, බලය ගන්න නෙමෙයි මේ හදන්නේ. තවත් බලවත් වෙලා ඔවුන්ගේ ව්‍යාපාර ජාලය දියුණු කරගෙන තවත් ආදායම් ලබන්න ඔවුන් හදන්නේ. අපිට එහෙම නෙමෙයි, අපිට බලය ලබා ගැනීමට අවශ්‍යයි. එතකොට අපි ප්‍රායෝගික දේශපාලනයේ අවම කොන්දේසි මත මේ ඉන්න ප්‍රාදේශීය දේශපාලනඥයන් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. මොකද හේතුව මට හෙට මලකෙවල් වල යන්න පටන් ගත්තත් මේ මලකෙවල් වලට ගිහින් ඉවර කරන්න බෑනේ. අපේ පක්ෂයේ ඔක්කොම දැන් අද ඉඳලා මලකෙවල් වලටම පමනක් ගියොත්, නමුත් ලංකාවේ තියෙන මිනිස්සුන්ගේ ඒ අපේ ජන සහභාගීත්ව ඒ මිනිස්සුන්ගේ හැටි තමයි, එහෙම තමයි මේ ඉමෝෂනල් හියුමන් බොන්ඩ්ස් ඇති වෙන්නේ. ඉතින් ඒක පාවිච්චි කරන්න වෙනවා. ඉතින් අපි ආරාධනා කරා ඒ 193 දෙනාගෙන් 53 දෙනෙක් එක්ක මම සාධනීය සංවාදයකට ගියා. මොකද හේතුව ඒ 53 දෙනා ගැන ජනතාව හිතන්නේ නැහැ ඔවුන් දූෂිතයි කියලා. ඒ කියන්නේ ඔවුන්ගේ ජන මනසේ අර එක්ස්ට්‍රීම් කියන කතාව නැහැ. ඒනොත් ගොඩක් අය අදටත් මහත් එක්ක එහෙම දේශපාලන කතාවයක් තියෙනවා බොහෝ දෙනා. ඒනොත් සමහරු අදේ තීරණේ ගන්න බැරුව ඉන්නෝ අපිත් එකට වැඩ කරන්න. මොකද මේ රන්ලි ක්‍රිසිංහ මැතිතුමා ඔවුන්ට දීලා තිනවා, දැන් සමහරුන්ට දීලා තිනවා අර මොනවද මේ සංවර්ධනය සඳහා ප්‍රාදේශීය වියදම් කරන අර වෝට් එකෙන් සල්ලි තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හිතනවා ඒ සල්ලි ටික අරන් පාරවල් ටිකක් හරි හදලා දීලා පස්සේ එන්න පුළුවන් කියලා. තව සමහරුන්ට ඇත්තටමත් ලොකු ප්‍රශ්න තියෙනවා, යන්න එන්න වාහන නැති වෙලා තියෙනවා. ඒව දීලා තින්නෙත් ඒගොල්ලෝ එහෙම නිසා වෙන්න පුළුවන්, පෞද්ගලික ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. අනිත් එක අපිට ඊතර ඔවුන් ඔක්කොම එකවර බඳවා ගැනීමේ උපාය මාර්ගික වැදගත්කමක්වත් නැහැ. මොකද තාම ඡන්දයක් ප්‍රකාශයටපත් කරපු නැති නිසා. හැබැයි අපේ පැත්තෙන් අපිට හදිසියක් තිබුණා ඒක පිළිගන්නට ඕන. මම අවංකවම මේ සර්වජන බලය නිර්මාණය කර ගැනීමට විශේෂයෙන්ම ජාතිකත්ව දේශපාලන ධාරාවේ ඉන්න අය පුළුවන් තරම් ඉක්මනට එකමුතුවක් හදාගන්නට. ඒකට හේතු දෙකක් තිබුණා නිර්ෘක්ෂේ. එකක් තමයි මේ විරුද්ධ පක්ෂයක් නැතුව මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරගෙන යන වැඩපිළිවෙලට ප්‍රතිරෝධයක් දක්වන කවුරුත් නැහැ. මොකද හේතුව මුළුමනින්ම පොහොට්ටුවේ ඇමතිවරු මන්ත්‍රීවරු මේ උස්සන්න කියන්නත් කලින් අත උස්සන පනත්වලට. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමග තියෙන ඒ දැඩි ආදර සම්බන්ධය නිසා ඒ ජනතා විමුක්ති පෙරමුණ යම් රැඩිකල් විරෝධයක් කලින් දක්වුවා නම් ඒක දක්වන්නේ නැති එක ලොකු ප්‍රශ්නයක්. එතකොට අනිත් පැත්තෙන් සජවය ඇතුලේ ඉන්න විශාල පිරිසක් රනිල් කුණසිංහ මහත්මයාත් එක්ක ඒ ආණ්ඩුවත් එක්ක යටින් ගනුදෙනුවක් කරගෙන යනවා. ඉතින් මේ රට මෙහෙම ගියම විරුද්ධ පක්ෂයක් නැතුව කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ? ඉතින් අපිට පාර්ලිමේන්තු නියෝජනයක් නැහැ. අපිට අවශ්‍ය වුණා එකතු වෙලා අවම කොන්දේසි මත එකඟ වෙලා මේ නියෝජනය හදාගන්න.
දැන් ඔය ඔය කියන විදිහට බලන් කියම රනිල් ඔක්කොම අල්ල නටවනවානේ.
නටවනවා. ඒකට කියන්නේ පරිචය කියලා ඔබ කිව්වේ. ඔය ඕක නැහැ කියලා කියන්නේ. දැන් ඔක ඔය පරිචය ලබා ගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. අපිටත් පරිචය අවශ්‍යයි.
ඒ සඳහා අලුත්ම ගමනක් යන්න ඔබ සූදානම් ආරම්භ කළා තියෙන්නේ. මම ඔබේ ජනතා පක්ෂයේ නායක නිර්මාතෘ දිලිත් ජයවීර, ඒ වගේම මේ වෙනකොට සර්වජන බලය එකමුතුව සාදාගෙන සතුට දයක් කියන තේමා පාඩය යටතේ ව්‍යවසායකත්ව මානසිකත්වය ප්‍රවර්ධනය කරමින් ඉදිරි ජනාධිපතිවරණ මහමැතිවරණ ඉලක්ක කරගනිමින් ඔහු යන මේ ගමන පිළිබඳව අපි සාකච්ඡා කරන්නයි අද දිලිත් ජයවීරට SBS සිංහල අපේ මැදිරියට ආරාධනා කළේ. දිලිත් බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි දිරුක්ෂේ ඔබටත් SBS සිංහල සේවයටත්. ඒ වගේම බොහොම සතුටුයි දිලෘක්ෂී ඔබ සමග මෙවැනි සංවාදයක් පවත්වන්නට මේ ඕස්ට්‍රේලියාවේ දීම හැකිවීම ගැන. ඒ වගේම මම අවසාන වශයෙන් කැන්ඩ්‍රොන් දිලෘක්ෂී බොහොම ස්තුතියි.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.